නමුත් ඉතින් ඉතින් අපි අද දවසේදී කතා සාකච්ඡාවට වාජිනි කරගන්න බලාපොරොත්තු වෙන්නේ පසුගිය සංවිධානයේදී මන්ත්‍රී ජනාලංකාරයන් විසින් මනෝද්වාර හේති සම්බන්ධ කරගෙන මුතුන් දේශනාවක් පැවැත්වුවා. ඉතින් අපි ඒ දේවල් තවදුරටත් තේරුම් ගන්නත් ඒ මනෝද්වාර පිළිබඳව අපේ කිසියම් දැනුමක් තියෙනවා නම් ඒ දැනුම වැඩි කරගන්නත් නැති ඇයි ඒ දැනුම ඇති කරගන්න උපකාර වෙන සාකච්ඡාවක් වාට පත් කරගන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම වැඩිපුර කාලය ගන්න නැතුව ඒ වගේම කලින් ඉස්සරහ ඉන්නේ නැතුව අද මම හිතනවා කෙලින්ම ජයන්ත මහත්මයාගෙන්ම චොයුමින් නම් අපිට අද උපකාර කරන්න ජයන්ත මහත්මයා. ජයන්ත මහත්මයා අපිට කරුණා කරලා පැහැදිලි කර දෙන්න පුළුවන්ද මොනවද මේ මනෝද්වාර චිත්ත ප්‍රීති කියලා කියන්නේ? ඒ පැහැදිලි කරන ගමන් ඔබතුමාට පුළුවන් අපිට පැහැදිලි කර දෙන්න මේ කාම ගමන වීති අර්ථනා ගමන වීති කියලා මනෝද්වාර කොටස් දෙකට බෙදෙනවා කියලා අනබිදන් මාර්ගය ප්‍රතිේ තියෙනවා. මොකද ඒ දෙදීම ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න. ඒක ගමන්ම මනෝද්වාර චිත්ත විදියේ කායික කාලය පිළිබඳව එහෙමත් අපිට ආරම්භයක් හැටියට ඒක කොටස මතක් කර දෙන්න. ඊට පස්සේ අපි අනිත් ප්‍රශ්න ටික යමු. සේවන් සම්මතිය. සේවන් සම්මතියවත්
එදා ස්වාමීන් වහන්සේ අපිට විස්තර වශයෙන්ම කිව්වේ මනෝද්වාර වීතිය කියන අවස්ථාව පිළිබඳවත් ඒ වගේම කොහොමද කුසලාපලයන් කරන්නේ කියලා. අද අපි ඇත්තටම කතා කරන්නේ ඊට වඩා ටිකක් කියන අභිධර්මයේ වචන පාවිච්චි කරන ඒක අපි තේරුම් ගන්න මහන්සියක් ගත්ත සඳහයි කියලා හිතුවා. මනෝද්වාර වීති කියලා කියන්නේ ඇත්තම දැන් අපි දන්නවා පංච ආයතන වලින් එහෙමත් නැත්නම් ඇස කන නාසය දිව කය කියන ආයතන පහෙන් එනේවට අපි කියන ඒ ద్వාරවලට ద్వාර වලින් එන අරමුණු ගැන ඇතිවන සිත් ප්‍රේරි වලට එහෙම නැත්නම් චිත්ත වීති වලට අපි කියනවා පංචද්වාරික චිත්ත වීති කියලා. එතකොට ස්වාමින් වහන්සේම දවසක් අපිට උදාහරණයක් දුන්නා. අපි ඇස් දෙක තදින් වහගෙන කන් දෙකේ ඇඟිලි ගහගෙන ඉකියට අපේ හිත කියන එක වැඩ කරන හැටි අපිට හොඳට දැනෙන්න පටන් ගන්නවා. මොකද නොයෙකුත් අරමුණු අපේ මනසට එන්න පටන් ගන්නවා කියලා උන්වහන්සේ මතක් කරා. ඒ කියන්නේ අපේ වෙන බාහිර අරමුණු ගන්නට අසකරණ ආසී දිවකය කියන එකෙන් අරමුණු ගන්න නැති අවස්ථාවලදී එහෙම අපි හිතාගත්තා එකක් වහගෙන කන් දෙකක් වහගෙන ඒ විදිහට ගඳ සුවඳ බලන්නෙත් නැතුව රසක් බලන්නෙත් නැතුව ඉන්න වෙලාවක අපිට දැනෙනවා අපේට හිතට නොයෙකුත් අරමුණු එනවා. ඒ කියන්නේ ඒක දවසේ වෙච්චේව හරි කලින් හරි මොනවා හරි දෙයක් ගැන යම්කිසි විදිහට සිතුවිලි තනක් එන්න පටන් ගන්නවා. ඉතින් ඇත්තටම ඒව තමයි මූලික වශයෙන්ම මනෝද්වාර වීති කියලා කියන්නේ. ඒ කියන්නේ ඒකට අර සේරුවන් තමයි ඔ ඒ කියන්නේ ඇත්තටම නාසයේ දිව කය කියන පහක පහේ සම්බන්ධයකින් තොරව එන සිතුවිලි වලට ඒ වගේ ඒ සිත්සහ සිතුවිලි වලට තමයි මනෝද්වාර වීති කියලා කියන්නේ. ඒක එන්නේ එක සිතක් නෙවෙයි සිත් දෙලියක් කියන්නේ. ඒවට අපි කියනවා මනෝද්වාර වීති කියලා. එතකොට එතන මනස තමයි ద్వාරය වෙලා තියෙන්නේ. එතකොට ඒක දෙක මූලික වශයෙන්ම කොටස් දෙකකට බෙදෙනවා. කාම ජවන වීති අර්ථනා ජවන වීති කියලා බලන්න හැමෝම මයික් මියුට් කරගන්න. ඔව් කාම ජවන වීති අර්ථනා ජවන වීති කියලා. මොකද කාම කියලා කියන්නේ අපි ඇසින් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් අරමුණු කරන දේවල් තමයි කාම දේවල් කියන්නේ. මේ කාම ලෝකයේ ඇති අරමුණු වලට අපි කියනවා කාම අරමුණු කියලා. එතකොට ඒ තමයි රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ එන අරමුණු ටික තමයි කාම අරමුණු වෙන්නේ. එතකොට කාම අරමුණු ගන්නෙ අපි පංචද්වාරයෙන්. නමුත් දැන් අපි ඇස් දෙක පියාගෙන කන් දෙකත් වහගත්ත වෙලාවක වගේ හිතනොත් එක්කත් නැත්නම් අපි සාමාන්‍ය ඇස් දෙක වහගෙන ඉන්නකොට අපිට නොයේකුත් සිතුවිලි එනවා. ඒ සිතුවිලි හුඟක් ජීවන් හුඟක් බොහොමත්ම සිතුවිලි එන්නේ ඇත්තටම අපි ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් කලින් ගත්ත අරමුණු ගැන හිතන සිතුවිලි තමයි එන්නේ. ගැන අපි දැන් මාපිය ගැන දරුවෝ ගැන වැඩ ගැන නමුත් දැක්ක කෙනෙක් ගැන ඇහුව දෙයක් ගැන ඒවා තමයි මතකයට එන්නේ. අපි මතකයට එනවා කියලා කියනවා. ඇත්තටම මතකයට එනවා කියලා කියන්නේම මනෝද්වාර චිත්ත වීති ඇති වෙන අවස්ථාව ගැන කතා කරනවා. එතකොට කාම ජවන වීතිය කියලා කියන්නේ අන්න ඒ ඇසෙන් කනෙන් ගත්ත අර කියන්නේ ඒ ඉන්ද්‍රිය පහෙන් ගත්ත අරමුණු ගැන සිතුවිලි එන අවස්ථාව තමයි කාම ජවන වීතිය කියලා කියන්නේ. ඒ සිත් තේරි වලින් ආපහු අපිට අරමුණු වෙන්නේ අපි කලින් දැකපු අහපු අර්ධිත්ත සතමුත කියන කොටස් ටික තමයි ඒ මනසින් අපිට නැවත නැවත අරමුණු වෙන්නේ. ඒ අරමුණු වෙලා පහළ වෙන චිත්ත වීති වලට අපි කියනවා කාම ජවන චිත්ත වීති කියලා. ඊට පස්සේ තව කොටසක් තියෙනවා. ඒ වගේ ඕලාරිකව ගත් අරමුණු නෙවෙයි. බොහෝම සියුම් අරමුණු වලින් පටන්ගෙන කාම අරමුණ, කාම කියන්නේ රූප රූපේ වගේ දෙයක්, ඒ කියන්නේ ආනාපාන වගේ හුස්ම වගේ දෙයක්. එහෙම නැත්නම් යම් කිසි භාවනා කර්මස්ථානයක්. අසුබේ වගේ දෙයක්, මෛත්‍රිය වගේ දෙයක් ගැන හිතනකොට ඒ හිතලා ඒක සියුම් වෙලා ඊට පස්සේ ධාන මට්ටමට දියුණු වෙනකොට ඒ ධාන සිත් ඇති වෙනකොට අපි ඒ ධාන සිත් වලට කියනවා අර්පණා සිත් කියලා. එතකොට ඒ අර්පණා සිත්ව ඒ සිත් පේළිය තියෙනකොට අපි කියනවා ඒක අර්පණා ජවන වීතිය කියලා. ඉතින් ඒ ඉස්ලාම රූපී අරමුණක් හරි, ඒ කියන්නේ සාමාන්‍ය සම්මුති අරමුණක් අරගෙනයි භාවනා කරන්නේ. ඊට පස්සේ ඒක තවදුරටත් දියුණු වෙනකොට ඒ අර්පණා අවස්ථාවට පත් වෙනවා. ඉතින් ඒක තමයි අර්පණා චිත්ත වීතිය කියලා මූලිකවම කියන්නේ. ඊළඟට දැන් එතනදී අපිට සාමාන්‍යයෙන් ගත්තහම තියෙනවා දැන් සමහර දේවල් අපිට හොඳට මතක් වෙනවා මේ ඊයේ පෙරේද දැක්කා වගේ. එමත් නැත්නම් ඇත්තම දැන් මොහොතකට කලින් කරපු දේවල්, දැන් කම්පියුටර් එක ඉස්සරහා පැවිල්ලා වාඩි වෙන්න කලින් කරපු දේවල් අපිට හොඳට මතකයි. අපි කොහෙත් හරි ගියානම් කොතකට පැද්දස්සනම් ඒක හොඳට මතකයි. ඒක ළඟදී තේරිච්ච දේවල් නේද. සමහර වෙලාවට අපි පොඩි කාලේ කරපු දේවල් පවා අපිට දැඩිව මතකයක් තියෙනවා. පොඩි මතකයක්. ඒ කියන්නේ කාලයක් පුරා මතකයක් නෙවෙයි. නමුත් යම් කිසි සිද්ධි තියෙනවා අපිට හොඳට මතකයි. අද වුණා අපි කියන්නේ අර අදී වගේ මතකයි කියලා. ඒ කියන්නේ සමහර දේවල් හොඳට ග්‍රහණය වෙන විදිහක් තියෙනවා. සමහර ඒවා ඒ තරම් ග්‍රහණයක් වෙන්නේ නැහැ. මතක් කරලා ගන්න ඕනේ අවස්ථාත් තියෙනවා. මෙහෙමක දැක්කා වගේ මතකයි කියලා වගේ තියෙනවා. මෙහෙම දෙයක් ඇහුවා වගේ මතකයි. කවුද කිව්වි කියලා මතකවත් නැහැ. කොතනින්ද කිව්වි කියලා මතකවත් නැහැ. ඒ වගේ ඒ අරමුණු අපේ සිතට දැරිව අහුවෙන්නේ නැති ගතියුත් තියෙනවා. ඔන්න ඔය ભેද දෙකෙන් මේ මනෝද්වාරික චිත්ත වීති බෙදන කොටස් දෙකට විභූත ආරම්මන වීතියයි අවිභූත ආරම්මන වීතියයි කියලා වීති දෙකකට බෙදෙනවා. ඒ කියන්නේ විභූත කියලා කියන හොඳට ග්‍රහණය වෙන අරමුණු. අපි අදී වුණා වගේ මතක හිමත් නැත්තම් දැන් අද දවසේ වෙච්ච දේවල් සමහර දේවල් හොඳට මතක තියෙනවා. ඒ වගේ දේවල් විභූත ආරම්මන ඇති. අවිභූත ආරම්මන කියලා කියන්නේ ඒ තරම්ම හොඳට අහු වෙන්නේ නැති කොටස් තමයි අවිභූත ආරම්මන කියලා කියන්නේ. දැනට මම හිතනවා ඒ ටික ප්‍රමාණවත් කියලා දරුවත් මහත්තයා අවධානයට අපි ඉස්සරහට කරුණු හොයාගෙන යමු. හොඳයි, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි දැන් හොඳයි බොහොම පිං. ඒක දැනට මම කියන්නේ උතුම් අපිට පැහැදිලි කරලා දුන්නා මේ මනෝස්වාර වීචය ගැන හේතු හැටියට යම් කාරණාවක්. ඒකට මේ පංචද්වාර වීචි ගැන කියනකොට නම් අපි දන්නවා ඒක ඇති වෙන්නේ අගාල ద్వාරයේ සමග ඒ ගෝචර වර්මුණ ගැටීමෙන් කියලා. එතකොට ඒ විදිහටම හිතලා බැලුවොත් මේ මනෝද්වාරජන වීතිය ඇති වෙන්නේ මනස කියපු ඒ ద్వාරයේ සමග ධර්මයේ කිව්වා වූ ඒ බාහිර අරමුණ ගැටීමෙන් කියලා අපිට හිතා ගන්න පුළුවන් කියලා හිතෙනවා. එතකොට අර මේ හිත අමතරව මනෝද්වාර වීතිය ඇතුලේ තවත් ආකාර තියෙනවද කියන ප්‍රශ්නේ තමයි මම අහන්න කල්පනා කරේ. ඒ කියන්නේ දැන් මේ පොතේ නම් තියෙනවා මේ අපි අර කල්පනා කරකද ඉති කාලයක් කල්පනා කරකද ඉන්නවා නම් මේ යමක් ඉකින් දිගටම කිසියම්මක් අපි කල්පනා කරන්නේ නැහැ කිතුනොත් අපි හිතමු මානසික ආතතියක් ඇති වෙලා මොකද ප්‍රශ්නයක් වෙනවද මානසවත් දෙයක්. එහෙම නැත්නම් සිතෝ සේගුණ කරන මොකද දැක් නිතරම කල්පනා කරක හිතුවොත් එහෙම ඒත් මේ පසුව මේ මනෝද්වාරණ චිත්ත විද්‍යාවත් ඇති වෙන හේතුවක් වෙනවාද කියන දේ ඒක අමතරව මට අහන්න ගන්න කැමති යන්නවා තමයි මේ අපි දැන් හැමෝටම මතුවෙන ප්‍රශ්නයක් ඇතුළේ මේ භාවනාවකදී ඒ තමන්ගේ හිතට නොයෙකුත් අරමුණු වීම කාටවත් පොදු දෙයක් නේ. ඉතින් සිතෙන්දී අර කවදා හෝ ඇහැට ගැදිච්ච දෙයක් හිතට ආවොත් එහෙම අපිට ඒක හිතා ගන්න පුළුවන් අර දැන් අපි කලින් පැහැදිලි කරගත් විදිහට. නමුත් සමහර වෙලාවට අත්දැකීම් තියෙනවා මේ එහෙම දෙයක් නෙමෙයි මේ ශ්‍රීවිලි තමයි ඒක ප්‍රථම දර්ශන දෙයක් කියලා කොහෙවත් නැති එකක්. කොහෙවත් නැති හොඳ දෙයක් නෙමෙයි මම කියන්නේ නිති ගන්නෙ මම කියන්නේ මේ කොහෙවත් නැති යම් කිසි දෙයක් සමානලාවට මේ ඒ මානසික සමග එකතු වෙලා තියෙනවා. සිහුව වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒක ඉතින් පස්සේ හිතර බැලුවම පස්සේ මම එන දෙයක් එකට කිසිම සම්බන්ධයක් නැහැ. මං කිව්වේ දෙයක් නැති කියලා තමයි යනවා කියලා පෙර මාසේ සම්බන්ධය තියෙන එකක් නම් අපිට එහෙම වෙලා තියෙනවා අපි ඒක දන්නවා. නමුත් ඊට අමතරව ඉවිලේ තියෙන සිද්ධිය, ඉවිලේ තියෙන මේ සිද්ධිය කුද්ද නෙමෙයි. කොහෙන්ද මොකක් හරි එකක් ඔළුවට ඇවිල්ලා මනස හාපැටලෙන ආභාවනාවේදී එහෙම සම්බන්ධකම් තියෙනවා. මේ කාරණාවත් පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් යාන්ත්‍ර මාධ්‍ය සම්බන්ධයක් තියෙනවාද මේ ඒ කොහොමද ඒක මනුස්සයන් විශ්ෙන් තමයි පැහැදිලි කරන්න ඒ කොහොමද අරමුණ ඇති වෙන්නේ අර කලින් මම හිතනවා අපට තුනක් විතර ඇහුවා නේද ඒකත් කොල්ලම්
කියන්නේ ඔව් මම කලින් ප්‍රශ්න දෙකම ඇත්තටම මතක නැතුනම අන්තිමට ඒක පොඩ්ඩක් උත්සාහයක් ගන්න දැන් ඇත්තටම අපි හීන දකිනවානේ අපි හීන දකිනකොට ඇත්තටම මම පෞද්ගලිකව දැකලා තියෙනවා හීන සමාජවලට මම පියාඹනවා දැක්ලා තියෙනවා ඔය කවදාවත් ද මම පියාඹන්න හිතන්නේවත් නැහැනේ. ඒක දන්නවා හොඳට කරන්න බැරි දෙයක් කියලා. නමුත් හීනේ පියාඹනවා. ඉතින් ඇත්තටම මේ මනසේ තියෙන මම හිතනවා ඒක හැකියාවක් කියලා කියන්න පුළුවන් ඒක තියෙන ඒක ආශ්චර්යයක්. ඒ විදිහට නොයෙකුත් දේවල් හිතට එනවා. ඒ කියන්නේ ඒක උත්සාහයෙන් තොරව දැන් උත්සාහ දැන් දරොත් මහත්තයා කියවගෙන හුඟක් කරලා භාවනා කරනකොට හිත ගොඩාක් ශාන්ත වෙලා එහෙම යනකොට එක එක දේවල් මනෝද්වාරිකව ඇති වෙන්න ඒක ඉඩ තියෙනවා. ඒ කියන්නේ ඒකට හේතුවක් හරියටම කියන්න බෑ. ඇයි මේ විදිහටම වුනේ කියලා. නමුත් සිතේ තියෙන හැකියාවක් කියන එක තමයි කියන්න පුළුවන්. වක්ලාවට අර සිහිනයක් ගත්තාම අපිට සමහරවිට කවදාවත් හිතන්නේ නැති දේවල් වෙනවා. ඒ වගේම හිතන පරණ දේවලුත් එකතු වෙලා ගන්න කියන කට්ටියත් ඒ සීනවල ඉන්නවා. නොදන්න කට්ටියක් ඉන්නවා. කවදාවත් දැකලා නැති කට්ටියක් ඉන්නවා. ඉතින් ඒ වගේ අවස්ථාවක් වෙන්න පුළුවන් කියන එක තමයි දැන් තේරෙන්නේ. මම හිතන්නේ අපේ අනිත් කල්යාණ මිත්‍ර මිත්‍රයන්ට යමු වෙලා අදාතක් ගමු දරුවෝ.
ඒ කොහොමද මේ ප්‍රශ්නේ පැහැදිලි දෙයක සමානතාවය කොහෙත් සම්බන්ධ නැති හොඳ දේවල් ගැන නම් මට ගැටලුවක් නැහැ ඒක. හොඳ දේවල් නම් හොඳ ප්‍රති හිතන්න පුළුවන් නෙවෙයි ඒක. සමානතාවය ඒක ගැලපෙන්නේ නැති දෙයක්. සමානතාවය මේ මනුස්සට ඇවිල්ලා තියෙනවා ඒ දැනෙන්නේ නැති. එහෙම වෙනවා අවස්ථා ඒ කල්යන් මිත්‍ර උදව් ගන්න. ඊට අමතරව මේ මනෝද්වාර චිත්ත ඊට හැදෙනවා කියලා කියනවා මේ ජයන්ත මහත්තයා මේ ධාතු කෝප වෙලා කියලා මේ පොතක තියෙන විදිහට මේ එහෙමත් වෙන්න පුළුවන් කියලා නේද? දැන් අපි මේක තේරුම් ගන්න යන්නේ කොහොමද මනෝද්වාර චිත්ත ඇති වෙන හේතු කියලා. මේ වෙනකොට දැන් මාත්‍ය පැහැදිලි කර දුන්නා පංචද්වාර නිසා ඇති කරමුණු නැවත මතක් වීම වෙන්න පුළුවන්. අල්පනා කරගෙන ඉන්නකොට ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔය කොහොමද එකක් හිතට එවිලා ඉන්න පුළුවන්. සම්සමේ ධාතු කෝප වෙලත් ඇති වෙන්න පුළුවන් කියලා කියනවා. ඊට අමතරව අපි කියන්නේ දැන් භාවනාවකදී වගේම සමහරවිට අපි මන්ද කල්දරන්ක කතා කරන කියනවා මේ මාය විසින් පිට දානවා කියලා කියන කතාවක් තියෙනවා. භූතයෙන් විසින් දානවා කියලා කියන දේ වෙනවා. මේ වගේ අපි විතරම කියනවානේ අපේ පොතේ තියෙන එකයි. ඒවයි මම කියන්නේ. මේ සම්බන්ධව සැලැම් විසින් පොත කියන්නේ මේ ඒරුකාණි චන්දරි මොන ඒ මහානායකයන් වාසේ ලියපු අබ්ධර්ම මාර්ගයේ පොත මම හිතන්නේ මම බලන්නේ. එතකොට මේ පොතෙන් පිටුපිට ගාපු. එතකොට එහෙම කියලා තියෙනවා. එතකොට මේ කාරණාවන් ගැන සැලැම් විසින් කිය අදහස් නම් පොඩ්ඩක් දැනගමු කියන්න තමයි එහෙම කවදත් දැක්කෝ මම හිතන්නේ ශ්‍රීමති මහත්මියගේ වෙන නම් ශ්‍රීමති මහත්මිය ඔබතුමිය කොහොමද ඒ කියන්නේ කල්පනා කරන්නේ මනෝද්වාර විශ්ලේෂණය කල්පනා කරනවට වඩා තමයි අධ්‍යක්ෂින් සහ පොසපති දෙන්නේ කිව්ව සමානයි ඒක රසයි ඉතින්
පරණයි මනෝද්වාරික චිත්ත වීති ඇති වෙන ආකාරය ඇත්තටම ජයන්ත මහත්මයා පැහැදිලි කරා සාමජවන අර්ථන ජවන වශයෙන් මහද්දාත සිත්වල තියෙන ජවනක් කාමාවචර සිත්වල තියෙන ජවනක් කියලා. එතකොට මේ දැන් සාමාන්‍යයෙන් තියෙනවා මේ විභූතාරම්මන අවිභූතාරම්මන කියලා මේ චිත්ත වීති දෙකොටසක් තියෙනවා. එයින් විභූතාරම්මන චිතවීති කියලා කියන්නේ ඒ කියන්නේ මේ ආයුෂ චිත්තක්ෂණ 17ක් තියෙන චිත්තක්ෂණ 17ක් තියෙන රූපවල රූප නිසා ඇතිවන චිත්තවීති. එතකොට ඒ චිත්තවීති වර්ග තියෙනවා, ඒ චිත්තවීති වර්ග පහක් තියෙනවා. ඊළඟට අවිභූතාරම්මන කියලා ඒ ආකාරයටම තව වීති දෙකක් තියෙනවා. ඒ වයින් එතකොට හොඳ අරමුණක්, හොඳට ළඟ තියෙන අරමුණක් වගේ එකක් ගැටුනහම තමයි විභූතාරම්මන චිත්ත වීතියක් එන්නේ. ඊළඟට අවිභූතාරම්මන චිත්ත වීතිය එන්නේ ටිකක් ඉපදිලා ටිකක් වෙලා ගත වුණාට පස්සේ ඇති වෙන මනෝද්වාරයේ ගැටෙන අරමුණු වලදී. ඒ කියන්නේ එකපාරටම මේ අතීත භවංග කීපයක් ගිහිල්ලා ඉවර වෙලා එන චිත්ත විදී ඒවා දුර්වල ඒවා විභූතාරම්මණය වේ තමයි හොඳට මේ මානසික ආය වෙන චිත්ත විදී කියලා. ඉතින් ඒ විදිහට එතන තියෙනවා. තව ඊළඟට තියෙනවා මේ අතීත අනාගත දෙකටම අයිති චිත්තක්ෂණ මේ 17ක් ආයුෂ නැති රූපවල නිසා උපදින ආයත නැති ධර්ම වලින් උපදින චිත්ත වීති. එතකොට ඒවත් දෙකක් තියෙනවා. ඔය දැන් හුඟක් කාලයකට ඉස්සර අතීතයේ මොනවා හරි යම් කිසි දෙයක් සිදු වුණාම ඒ වගේ චිත්ත වීති උපදිනවා. මේ චිත්තක්ෂණ 17ක් ආයත නැහැ. ඒ චිත්ත වීති අර මේ විභූතාරම්මන තරම බලවත් ඒවත් නෙමෙයි. ඒ විදිහට උපදින චිත්ත වීති තමයි දැන් අතීතයේ යම් කිසි දෙයක් අපි දැකපු දෙයක්. දැන් අර ඒ චන්දිමල ස්වාමීන් වහන්සේගේ පොතේ තියෙන රුවන්වැලිච ඉස්රාජින් වහන්සේ දැක්කා. එතකොට දැකලා ඊට පස්සේ කාලයකට පස්සේ ගිය අවුරුද්ද දැකපු එක මේ අවුරුද්දෙත් ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ අතීතයේ සිදුවෙච්ච අත්දැකීමක් අරමුණක් ගත්තු අරමුණක් වෙනුවෙන් ඇති වෙනේවා. එතකොට ඒ වගේ චිත්ත වීති දෙකක් තියෙනවා, විභූතාරම්මන අවිභූතාරම්මන වශයෙන්. ඒවා තමයි මේ ඒ අපිට මොකනා හරි භාවනාවකට හරි වාඩි වුණාම අරමුණු වෙන්නේ ඒ ආකාරයට. අර මූලික වශයෙන් තියෙන හතෙන් නෙමෙයි, මේ ඊට අමතරව දෙකක් හැදෙනවා. අන්න ඒ විදිහට හැදෙන එකෙන් තමයි ඒ අරමුණු එන්නේ. ඒ වගේ තමයි මම තේරුම් ගත්තේ. තිරුවන් සරණයි.
මම ඔබතුමිය ලියවපු ප්‍රශ්නේ ඔබතුමිට අපකට ගන්න ලැබුණා මම හිතන්නේ. මම මේ ප්‍රශ්නේ චිත්ත මාර්ගයට යොමෙන්නා. චිත්ත මාර්ගයේ මම ඉස්සෙල්ලා ඔබතුමිය ප්‍රශ්නේ මොකද්ද මේ හරි අර ධාතු කෝප වෙලාවෙම මනෝද්වාර චිත්ත තියෙනවා කියන දේ ඔබතුමිය මම අත්දැකලා තියෙනවද? ඒ වගේම මේ භූතයන් විසින් මාය විසින් දේවල් දානවා මේ හේතුවට කියලා අරමුණු දෙනවයි කියලා කියනවා. ඒ ගැන ඔබතුමිය විශ්වාසයක් තියෙනවද? ඒ වගේ දේවල් වෙන පොඩ්ඩක් ඔබ චිත්ත මාර්ගයකට කතා කරන්න ඕනද? තේරුම් ගන්න
හැමදැනටම වචන එකතු කරන්නේ නැතුව ඔබතුමා කියපු ඒ සිද්ධිය ඇත්තටම කියනවා නම් මනෝද්වාරික චිත්ත වේතියක් යම් කිසි දෙයකින් ඇති වුණා නම් ඒක කලින් අහපු දැකපු දැනුණු දැනගත්තු දෙයකම ආයාවක් වෙන්න ඕනි කියලා තමයි තේරුම් ගන්න තියෙන්නේ. මොකද යම් කිසි ඒ මනෝද්වාරික චිත්ත වේතියකින් හෝ අපට ඇති වෙන්නේ දුකක් නේ ඇති වෙන්නේ. ඒ දැකලා ඒ වෙලාවේ සතුට වෙන දෙයක් ඇති වුණත් ඒක මනසෙම නැති වෙනකොට දුකක් ඇති වෙනවා. එහෙම නැත්නම් දෙලින්ම දුකක් ඇති වෙනවා. ඉතින් පතාගතයන් වහන්සේගේ දේශනාවට අනුව මාළුන්ති පුත්‍ර සූත්‍රයේ කියනවා යම් කිසි විදියකින් අහපු නැති දැකපු නැති ඒ වගේ දෙයකින් මාළුන්ති පුත්‍ර ස්වාමීන් වහන්සේට කියනවා ඒ වගේ දෙයකින් දුකක් ඇති වෙන්න බෑ කියලා. නමුත් අර ජන්දමාතේ විස්තර කර විදිහට අර ඉතාම හොඳින් හිතෙන් අල්ලපු දේවල් නොවෙනේවා සමහර වෙලාවට අපි කියනෝනේ අනුසේ වශයෙන් තියෙනවා කියලා. එවැනි දෙයක් වෙන්න පුළුවන් දැන් ජන්දමාතේ කියපු එක උනත් අර පියාඹනවා කපි කවදාවත් පියාඹන්නේ නැහෙනේ. නමුත් යම් කිසි විදියකට මොනම විදියකින් හරි කුරුල්ලෙක් පියාඹනවා දැකපු දෙයක් හිතෙන් අල්ලලා තිබිලා එවැනි අදහසක් එන්න පුළුවන්. ඔය වගේ දෙයක් ඇත්තටම දැන් මේ ජයන්ත මාත්මයක කියනකොටම ඉන්නාගිය සාමාන්‍ය හුඟක් මේ දවසට හීන පෙනෙනවා ආදී. මොකද හේතුවකට දැන් ඊර හීනෙන් පේනවා මේ ඉස්කෝලේ යන කාලේ මේ නැටුම් වලට ගිහිල්ලා දැන් ජනාධිපති වෙනවා කියලා නැටුමක් පුරුදු කරනවා. ඉතින් දැන් ඔතනට ගිහිල්ලා දැන් මම මේ නැටුම් පුරුදු වෙන්න ගිහිල්ලා දැන් ඔතන ගිහිල්ලා මමත් ඉන්නවා. දැන් අර හැමෝම ළමයි නැටනවා. දැන් මන් දන්නේ මොකද්ද කරන්න කියලා. මම අරේදයා මෙයා දිහා බල බල ඉන්නකොට එක්කෙනෙක් මට කිව්වා ඔයා පුරුදු වෙන්න ආවේ නෑනේ ඒක නිසා ඔයාට අමාරුයි. මං කෝ දැන් ඒකට මට ඕගොල්ලන් දිහා බලලා පුළුවන්. ඔයාගේ වශයෙන් විශාල කතාවක් හැදුනා. නමුත් දැන් එහෙම හිතුනොත් ඒක මේ අනවශ්‍යම එකක් නෙයිද කියලා. එහෙම හිතන්න බෑ. අර ඉස්කෝලේ යන කාලේ හරි කවදා හරි පනසෙ තිබිච්ච යම්කිසි අරමුණක් හැංගිච්ච දෙයක් තමයි මේ මනෝද්වාරික චිත්ත වීතයකට එන්නේ කියන එක තමයි තේරෙන්නේ. ඊට වඩා යමක් ඒ ගැන තේරුමක් නෑ. තේරුවන් සරණයි.
තේරුවන් සරණයි. හොඳයි. ඒ කාරණාවට සංකල්ප යමක් එකතු කරන්න තියෙනවාද? ඒ කියන්නේ තුමි පැහැදිලිවම කිව්වා මේ කවදා හෝ මනසද්වාරයට අවශ්‍ය දෙයක් තමයි සිම් වශයෙන් අවශ්‍ය දෙයක් තමයි එන්න පුළුවන්. එහෙම නැත්නම් මිදයක් නැහැ කියලා. ඒ ගැන කාරියට කවදාවත් අදහසක් තියෙනවද?
එරොත් මහත්තයා මේ අදන අර මේ ධාතු කෝප වෙන එක ගැන පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. මම හිතනවා ඔය ගොඩාක් කාලවලට මේ ශරීරයේ තේජෝ ධාතුව උත්සන්න වුණා. මේ කියන්නේ අපි තද උණක් ගත්ත වෙලාවට අපි උණ විකාරය කියලා කියන්නේ උණ විකාරයෙන් දේවල් කියවන්න පටන් ගන්නවා. ඒ කියන්නේ එතනදි විශාල වශයෙන් චිත්ත වීතියනවා. හුඟක් කාලවලට යන්නේ බයගෙන දෙන විදිහේ අරමුණු තමයි මනසට එන්නේ. ඒ කියන්නේ ඒක විකාරයක්. ඇත්තට මේක මනස අවුල් වෙලා ඒ අනුව අපේ සිතේ සිතුවිලි හැදෙනවා. ඒ වගේම දැන් සමහරලාට මේ මම දැකලා තියෙනවා භූත ආවේශ වෙච්ච
දැනුවත් ඒකට අපි කලින් කියපු එක මේ ධාතුන් කෝපාදීන් කියන එක. එතකොට ඒක අර අපි පැහැදිලි කරගන්න ඕනේ. මෙතන අපේ මේ අදහස් වෙනස් අදහස් සම්පූර්ණ දෙකටම යන්න නොදී අපි හරි කියලා හිතන එකකට ගමු. මේ ඉස්සරහට යන්න මේ එහෙමනම් අපිට සිතා ගන්න වෙනවද පංචද්වාර එක ධර්මුණ විශ් දෙකකින් තොර සිත් විද්‍යාත් මනෝද්වාර සිත් කියනක් පුළුවන්. උදාහරණයක් තමයි ධාතු කෝප වෙලා අර උතුම පැහැදිලිවෙලා සාකාරිත වෙන්නත් පුළුවන් කියන එක. එතකොට ඒක මේ පංචද්වාර චෞ ධර්මුණකින් හේතුකින් නෙවෙයි නේද? එහෙමද ඒක?
ඔව් මම හිතන්නේ අපි හරියටම මේ අහවල් දෙයින් මේ දේ වෙනවා කියලා කියන්නත් අමාරුයි. මොකද ගොඩාක් ප්‍රත්‍යයන් යෙදෙනවා මනෝද්වාර වීටි ඇති වෙන්නේ. දැන් හුඟක් වෙලාවට දැන් අපි සාමාන්‍යයෙන් ගස්සොත් දැන් ඒ දැන් රස්තාවකට ගිහාම එතනදී අහනවා අර සිනාරියෝ ක්වෙස්චන්ස් කියලා අහන්නේ. කවදාවත් අපි අහපු නැති දේවල් ඒ ප්‍රශ්නවලදී අහන්න පුළුවන්. ඒ වගේම දැන් විශේෂයෙන් දැන් අලුත් නිෂ්පාදන නව නිෂ්පාදන යනකොට දැන් ඊමේල් එකක් මුලින්ම අපි හිතමුකෝ දැන් ඊමේල් කියන කාවේ දැන් ඒක කලනේ. දැන් ඕක ගැන පළවෙනි කෙනා හිතන්න එපායි. අපි අර ඔකට කියන විෂුවලයිස් කරනවා කියලා. එහෙමත් නැත්නම් මොකක් හරි විදිහකට හිතන්න වෙනවා. මේ කියන්නේ හැමදේම දැන් නව සොයා ගැනීම කියනකොට ඒක හැබැයි පවතින දෙයකට සම්බන්ධ වෙන්න පුළුවන්, පාදක කරගන්න පුළුවන් පවතින දෙයක්. නමුත් අලුත් යමක් ගැන හිතන සිතුවිල්ලක් එන්න පුළුවන්. එහෙම හිතලා තමයි මේතර දේ දැන් ටෙක්නොලොජි පැත්තේ මෙතරම් දියුණුවලා තියෙන්නේ. දැන් රෝබෝ ටෙක්නොලොජි වගේ දේවල් ගත්තාම කෙනෙකුට කෙනෙක්ගේ මනස දියුණුවයි අලුත් දේවල් ගැන හිතන්නත් ඒ පැත්ත ගැන. අපි සාමාන්‍යයෙන් ඒක නැතිමලු එහෙම අවස්ථාවක් තියෙනවා. ඉතින් හැබැයි එයාගේ හිතෙන් තමයි ඒක ඉස්සෙල්ලා හදාගන්නේ. එයා හිතෙන් හදාගත්ත දෙයි ඊට පස්සේ මේ භෞතිකව නිෂ්පාදනය කරන ගතියකුත් තියෙනවා. ඉතින් එහෙනම් තමයි දැන් හැම දෙයකටම එහෙම දැන් කාර් එකක් ඩිසයින් කරනකොට අලුත් කාර් එකක් කරනකොට සොෆ්ට්වෙයාර් එකට වඩා වෙනස්. ඒ වගේ ඒක කරන්න කලින් ඩිසයින් කරනවා කියන්නේ ඒක ගැන හිතනවා. මනෝ ද්වාර වීටි පහළ වෙනවා. සාමාන්‍ය අපි එදිනදා ජීවත් වෙනකොට අපිට බහුලව පහළ වෙන්නේ අපි පෙර දැකපු වහපු අර දික්ක සුතමුත කියන ගණේ දේවල් තමයි බහුලව පහළ. 99ක් පහළ වෙන්නේ ඒ වගේ වස්තු තමයි හිතා ගන්න පුළුවන්.
එහෙමයි අසරේට පැහැදිලි. ඒකට අපිට ඒක ගමන් උඩට මම තවත් කෙනෙකුට අහන්න ප්‍රශ්න කාටද යන්නත් දෙකීමක් මේ භාවනාව කරන අවස්ථාවකදී හෝ වෙනත් විදිහකදී මනසට අරමුණක් ගෝචර වෙන දැම්මා එහෙම නැත්නම් මානසික විසින් දැම්මා කියලා වගේ මේ සිච් අවස්ථාවක් වෙන කාටද තියෙනවද? එහෙම අදහස්. මොකද මේ පොතේ තියෙනවා මේ විදිහටම ගෝචර විසින්ද සමහර විට මිනිසුන්ගේ සිත් වලට නොයෙක් කර්මෝ දෙන්න ලැබේ. ඒ නිසාද බොහෝ මනෝද්වාර ප්‍රතිචාර තියෙන බව දත යුතුය කියලා කියලා තියෙනවා. ඒ වගේ අද්දකින් එහෙම තියෙනවද කාටද?
දැන් කරන්නේ දලොත් මහත්තයා ඇත්තටම ඒ වගේ හිතිච්ච අවස්ථා මට තියෙනවා. හැබැයි මම කියන්නේ ඒක භූතය නිසාම කියලා. මේ භාවනාව කරගෙන යනකොට හොඳට මේ භාවනා අරමුණේ හිත තැන්පත් කරගෙන ඉන්න වෙලාවල් කීපයකදීම ටෙලිෆෝන් එක වැදුනා වගේ. එතකොට එකපාරට ගැස්සිලා වගේ ඇරෙනවා. ගිහිල්ලා අරගෙන බැලුවාම ඒක කට් වෙලා නැහැ. ඊළඟට මේ බැලුවම කතා කරපු නම්බරේ නම්බරෙත් නැහැ. ඉතින් මම ඒ වගේ අවස්ථා තුනක් විතර මට මුණ ගැහිලා තියෙනවා. හැබැයි මම හිතුවා ඉතින් කවුරු හරි මේ භූත කෙනෙක් කරනවාද කියලා. හරියටම කියන්න බෑ. ඒ වගේ අත්දැකීමක් තිබුණා මට. හැබැයි මම ඇතකදී නෙමෙයි.
ඔව් මම මතකයි කාලෙකට ඉස්සෙල්ලත් ඔබතුමිය කතා කිව්වා අපිට.
ඊට පස්සේ මම කරේ භාවනාවක වාඩි වෙනකොට මේ ඒ මිනිස්සුන්ට පින් දීලා පටන් ගන්න ගත්තා. ඊට පස්සේ ඒ වගේ දෙයක් ළඟකදී උනේ නැහැ.
එහෙමයි. ඔව් එතකොට අපිට වුණා හිතා ගන්න පුළුවන් මේ ආකාරයට මේ ස්වයං වාසික ප්‍රැක්ටිකල් විදිහට මේ ආකාරයට චිත්ත විද්‍ය තියෙන පුළුවන් කියන දේ. එතකොට දැන් තමයි මම ඔබතුමාට නැවත යොමු වෙන්නම්. අද මේ අපි මේ හිතුවොත් දැන් මට අපේ අම්මව මතක් කරලා මම හිතන්නකෝ අම්මා මතක් කරගෙන අද වඳිනවා අම්මා මතක් කර බුණ මතක් වෙලා මට කරු උපකාර මතක් වෙලා අම්මාව මම දැස් නල්ලස අරගෙන තියාගෙන වඳිනවා. ඒක අම්මාම හිතර මතක් කරගෙන තමයි මම මේ වඳින්නේ. එතකොට ඒ ඇති වෙන චිත්ත වීති මොනවද කියන්නේ?
ඔව් එතකොටත් ඇත්තටම අපිට ඇති වෙන්නේ කාම ජවන චිත්ත වීති තමයි. මොකද අම්මා කියන්නේ ලෞකික වස්තුවක්. ලෞකික වස්තුවක් අරබය ඇති වෙන දෙයක්. ඒ කියන්නේ අපේ ඥාන මට්ටමට නොගිය සාමාන්‍යයෙන් අපි කරුණාව මෛත්‍රිය වෙන්න පුළුවන් එතෙන්දී ඇති වෙලා කෘත ගුණයක් හැටියට ඒ වඳිනකොට අම්මා කියන අරමුණ සිතතාව කියන්නේ ඒක අතිමහන්ත ආරම්මණයකින් අපි දැක්ක අරමුණක්. ඇත්තටම අම්මා කියන එක අපේ හිතේ කෙටිච්ච හොඳටම අපි දන්නා කියන අරමුණක්. ඒක නිසා එතන ඇත්තටම විභූතාරම්මණයක් හැටියට තමයි අම්මා කියන එක බොහෝ විට පහළ වෙන්නේ. ඒක තියෙනකොට ඒ තරම් දන්න කෙනෙක් ඉඳලා ඉතින් මේ විභූතාරම්මණය අනුව තමයි අපිට මේ සිතුවිලි පහළ වෙන්නේ. මේ සිතුවිලි පහළ වෙනකොට භවාංගයේ බිඳගෙනම තමයි මේ සිතුවිලි අපිට මුලින්ම එන්නේ. ඒ කියන්නේ භවාංගය කියන්නේම අපි ඒකට භවාංග චිත්තපේලියට කියන වෙන නමක්. මේ ඒකට කියනවා මනෝද්වාරය කියලා. ඒකට මේ මනෝද්වාරයේ බිඳගෙනම තමයි සිතුවිලි මේ අරමුණ එන්නේ. ඒ අරමුණ ආපුවම ඊට පස්සේ ඒකානුව තමයි එතකොට ඒ අරමුණ මනෝද්වාරයයි කියන්නේ මනෝධාතු ධම්මධාතු කියන තැනදී ඒ අරමුණ තමයි අපිට මනෝවිඥාණයට යොමු වෙන්නේ. ඒ ගැන හිතන්න පටන් ගන්න. එතකොට හිතනවා කියලා කියන්නේ ඔන්න අම්මා ගැන දැන් ජවන්සිත පහළ වෙනවා. ජවන්සිත කියලා කියන්නේ එතන දැඩි හයිය තියෙන ඉතාම ශක්තිමත් සිත් පෙළක් හත්පාරක් එකම සිත ඒ අරමුණ අල්ලගෙන කරුණාව නම් ඒ කරුණාව වැනි දෙයක් යමක් නැත්තම් අම්මට ආදරේ වගේ නම් එතන ලෝභ සිතක් වෙන්න පුළුවන්. ඒ වගේ ජවන් සිත් පෙළක් පහළ වෙනවා. එක පෙළක් නෙවෙයි ඇත්තටම අම්මා ගැන අපි විනාඩි 5ක් හිතුවා කියලා කියන්නේ චිත්ත වීති ලක්ෂ කෝටි ගණක් පහළ වෙනවා. ඉතින් ඒවා ජවන මට්ටමින් පහළ වෙනවා. ඒ කියන්නේ වීති ඇතුලේ තියෙන ජවන සිත් හතක් එක වීතියක ඒ වගේ දිගින් දිගට පහළ වෙනවා. ඒක තමයි එතෙන්දී සිද්ධ වෙන්නේ. දබස් මහත්තයා කියලා තමයි.
ඔව් බොහොම පිං මේ එතකොට ඔබතුමයි කිව්වා වගේ ඒක මේ කාම පැත්තටයි මම ගොඩක් සිත් වීතියක් ඉදිරියට සලකන්න පුළුවන්. එතකොට මේ අම්මා මතක් වීමක් නෙවෙයි අම්මගේ රූපේ මම මතක් කරගත්තනේ. අර එතකොට ඒක අර මේ පංචද්වාර එන්න චක්කු ද්වාර විෂය සම්බන්ධව ඇති සම්බන්ධ කරගෙන අරමුණු කරගෙන පිච්ච මනෝද්වාර විෂයක් කියලා තමයි හිතන්නේ නේද?
ඔව් හැබැයි ඒ චක්කුද්්වාර වීතිය ඇති වුණේ අම්මා දැක්ක වෙලාවේ.
ඒක තමයි. ඒක අරමුණු කරගෙන තමයි මේ පස්ව මනෝද්වාර වීතිය ඇති
වෙන්නේ. ඔව් ඒ අරමුණ එතකොට ඇත්තටම ඒක රූපයක් අරමුණු කරගෙන නෙවෙයි ඇති වෙන්නේ. අන්න එතන තමයි අපි මම හිතනවා මේ ප්‍රශ්නේ හොඳයි දගොත් මහත්තයා ඇහුවේ එක.
මේක මෙහෙම තියෙනවා ජයන්ත මහත්තයා මේක සමාවෙන්න මම මේ ප්‍රශ්නේ ගොනු කරගත්තේ ඒ අර මේ ස්වාමීන් පොතින්ම කියවලා ගත්ත දැනුමත් එක්ක. ඒකෙන් දැන් තියෙනවානේ අර රුවන්වැල් සෑය ගැන දීපු උදාහරණේ. ඒ උදාහරණේ තියෙනවා මේ රුවන්වැල් සෑය දැක්ක බව මතක් වෙනවනะ. රුවන්වැල් සෑය දැක්ක බව මතක් වෙනවනะ. එතකොට ඇති වෙන්නේ චක්කු විඥානයේ හෝ චක්කුද්්වාර වීතිය අරමුණු කරගෙන මනෝද්්වාර වීතියක් කියලා. එතකොට අරමුණු වෙලා තියෙන මේ මනෝද්්වාර වීතියට අර චක්කුද්්වාර චක්කු විඥානය. අස් චක්කුද්්වාර නේ චක්කු විඥානය. තමයි මනෝද්වාර විදිහට අරමුණු වෙලා තියෙන්නේ කියලා. එහෙම
ඔව් ඒකෙන් ඇත්තටම අපි සාමාන්‍ය වචනයෙන් ගත්තොත් චක්කු විඥානේ අරමුණ වෙලා කියන්නේ චක්කු විඥාණයෙන් තමයි දැනගත්තේ. මුලින්ම දැනගත්තේ. එතකොට අම්මා කියන එක දැනගත්ත සිත තමයි ඉතින් ඇත්තටම අරමුණේ නැතන රූපයක් නෙවෙයි ඒක ධම්මා රම්මණයක් හැටියට තමයි අරමුණ වෙන්නේ. ඊට පස්සේ හැබැයි එතන මේ පරිස්සම් වෙන්න ඕනේ කියලා මට හිතුණා මේ එදා ස්වාමීන් වහන්සේ ඔක ටිකක් විස්තර කළා මොකද ඔය මනෝද්වාර වීති ඇති වෙනකොට ඒ වස්තුවේ ආයුෂ කාලය ගන්න එක ටිකක් පරිස්සමෙන් කරන්න ඕනේ මම ඇත්තටම කැමති ඊට වඩා හිතන්නේ ඒ අපිට අරමුණු වෙච්ච අරමුණේ තියෙන අපි අර ඒ අම්මව ඒ දැකලා ගත්ත අරමුණේ තියෙන ශක්තිය නිසා චිත්තක්ෂණ 17ක වීතියක් දුවන්නේ ඒකේ ශක්තිය තියෙන හැටි පිළිගන්න එක මම හිතනවා පැටලුම් අඩු වෙනවා කියලා. ස්වාමීන් වහන්සේ එදා දේශනාවේ විස්තර කෙරේ තේමා ස්වාමීන් වහන්සේ ඒ ආයු කාලයට ගියේ නැහැ. ඒ ආයු කාලයට යන්නේ යම් යම් තේරුම් ගැනීමේ ප්‍රශ්න තියෙනවා. ඒක අපේ මේ අඩුකමක් වෙන්න පුළුවන්. දැන් මට හිතෙන්නේ දැන් ඔතන මේ අනුරාධපුරයේ චෛත්‍යයට දුන්නාම ඒ චෛත්‍ය පැත්තට හැරලා වඳිනවා කියලා දැන් අපි දන්නවා චෛත්‍යය තමයි තියෙන බවට අපිට හැඟීමක් තියෙනවා. නමුත් දැන් අපි ඈත ඉන්න ශලනය වෙන කෙනෙක් ගත්තාම අපි දන්නේ කොයි දිශාවෙ ඉන්නවද මොන ඉරියව්වකින් ඉන්නවද කිසි දෙයක් දන්නේ නැතිකොට ඒ අරමුණේ ඇති ආයුෂ ගැන ටිකක් හිතා ගන්න පොඩ්ඩක් අමාරුයි ගලප ගන්න බැරි එක නිසාමයි ස්වාමීන් වහන්සේට මේ ප්‍රශ්නේ යොමු කරේ. ස්වාමීන් වහන්සේ දීපු පිළිතුරෙන් අපිට තේරෙන්නේ ඒ විදිහට වඩා කියන්නේ ස්වාමීන් වහන්සේ එදා විස්තර කළ දුන්නේ මේ අරමුණේ ඇති ශක්තිය නිසා තමයි මේ විදිහට මේ අපි හුදෙකලාවට ගත්ත අරමුණේ තියෙන චිත්තක්ෂණ 17ක් දුවවන්න චිත්ත වීතියක් ඇති කරන්න පුළුවන් හැකියාව. සමහර ඒවාට ඊට වඩා අඩු හැකියාවක් තියෙන මේ අරමුණේ ශක්තිය අනුව මම හිතන්නේ එහෙම හිතන එක ටිකක් අපිට ගෝචරයි කියලා හිතන අවස්ථාවක් මතක් කරගන්න.
නැත්නම් ජාන්දුවද මේ මේකේ තියෙන මේ 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 කොටස එකට සම්බන්ධයක් තියෙනවද? මෙතෙන් තියෙන අර රුවන්වැලි සෑය දුතු බව සිහිවීම අනිකක්. අපි ප්‍රශ්නේ තේරුම්ම රුවන්වැලි සෑය දුතු බව සිහිවීම එකක්. ඒ වගේම රුවන්වැලි සෑය සිහිවීම තවත් එකක් කියලා කියනවා. මම දෙක තේරෙන්නේ නැහැ මොකද මටන් රුවන් මටන් රුවන්වැලි සෑය කිව්වම රුවන්වැලි සෑය මේ පින්තූරෙත් එක්ක තමයි ඔළුවට එන්නේ. ඒ වගේ රුවන්වැලි සෑය සිහිවීම ආ හරියයි දෙකක් නේද රුවන්වැලි සෑයට නොගින් හරි පින්තූරයක් දැක් පින්තූරයක් දැක කෙනෙකුට උනත් රුවන්වැලි සෑය ශීක කරගන්න පුළුවන්. යම්කිසි කෙනෙක් රුවන්වැලි සෑයට ගියා නම් එතෙන්දී තමන් ගැටෙච්ච මේ සල්සීත් එතන තමන් කරපු දේවල් එකට වෙච්ච කුසලේ මතුවෙලා ඉන්න පුළුවන් නේද? රුවන්වැලි සෑය දුක් බව සිවීම අනික ස්වාමීන් කියනවා මේ රුවන්වැලි සෑය මේ ඒකත් ස්වාමීන් වහන්සේ නොගෙන මේ දෙකේ වෙනස තේරුම් ගන්න කියලා ලියලම තියෙනවා. ඒකන පොඩ්ඩක් දැනුවත් තව පොඩ්ඩක් මට මේ කොටස පැහැදිලි කරන්න පුළුවන්. මේක ඔබතුමා කලින් කියපු එකේ සම්බන්ධයක් තියෙනවද? මට ඒක සම්බන්ධය හොයන්න බැරි.
මම හිතන්නේ දැන් සමහර දේවල් මම දැක්ක කියලා ඒක නිකන් දුක්ව කියන මතකයක් විතරයි තියෙන්නේ. නමුත් ඒකේ මේ ලක්ෂණ ඔබ මම හිතන්නේ ඒක චිත්තජීකින් ওই දෙක වෙනවයි කියලා. ඒ කියන්නේ දැන් මුලින්ම ඇති වෙන දැක්ක බවට මතකයක් තමයි එනව නම් එන්නේ. දැක්ක කෙනාට දැක්ක බවට මතකයක් එනවා. ඊට පස්සේ ඒ දැක්ක එකේ ලක්ෂණ ටික මතු කරගන්න එක වෙන්න පුළුවන් දවස් තමයි මම හිතන්නේ ඊළඟ කොටසෙන් කියන්නේ කියලා. ඒ කියන්නේ ඒක ටිකක් ගැඹුරට යනවා වගේ. දැන් අපි හිතුවොත්
කියන්නකෝ ඔබතුමා යමක් කියන්නේ නේද? ඒක තමයි මේ එක තමයි දැන් මේ පොතෙන් තියෙනකෙ මං කියනකොට මම දන්නේ නැහැ වගේ පොතෙන් කියන්න බැ මම දන්නේ නැහැ මම පොතෙන් ගැට ගහගන්න ඉන්නේ නැහැ. ඒකද මේ පොතේ පොතේ උදාහරණේ කියවලා මම ඒක මගේ පැත්තකට හරව ගන්නවා වගේ උදාහරණකින් ඒක මට තේරුම් ගන්න පහසුද? ඔව් දැන් මම පොතේ එකටම කියනවා මොකද නැත්තම් මම පටලවන්න හින්දා පොතෙන් තියෙනද රුවන්වැලිසෑය දැකීමෙන් සමහර වෙලාවට මේක තියෙන සමහර වෙලාවට කියලා සමහර වෙලාවට මම ඇස්සෙට වද රුවන් වෙච්චාය එකම අපිට මහත් ප්‍රීතියක් ඇති වෙනවනේ. ඒ නි ප්‍රීතිය චෛතසිකයක් කියලා තියෙන පොතේ රුවන් වෙච්චාය දැකීමෙන් ඇති වූ ප්‍රීතිය ඔබට සිහි වෙනවා නම් එකල්ලි ඇතිවන්නේ ප්‍රීති චෛතසිකයේ අරමුණු කරගෙන මනෝද්වාර වීතිය. දැන් මේ කතා කරන්නේ ඇති වෙන මනෝද්වාර වීතියනේ. අර එතකොට මේ දැන් ඇති වෙන මනෝද්වාර වීතියේ අරමුණුනේ ඉවිලි ඇති වෙච්ච ප්‍රීති චෛතසිකේ. කියන විදිහට මම තේරුම් ගන්නවා.
හරි දලස්සාට මාසේ ස්වාමීන් මේ ප්‍රසන්න මහත්තයාත් එකතු කරන්න කියලා කියනවා මේ ඔව් ඒක එදා ස්වාමීන් වහන්සේ කිව්වද බෝධිසත්වයන් වහන්සේ දීපු දාණය ගැන හිතනකොට අපි ඒ අරමුණු කරන්නේ ඒ අලෝභ සිත කියලා අලෝභ චෛතසිකය කියලා. එතකොට මම හිතනවා ඒකට සමාන්තරව තමයි යන්නේ කියලා මේ ඒ කතා කරපු එක. දැන් අපි හිතුවොත් එහෙම මේ දැන් මෙතන කියන්නේ දුක්වා කියන එක මොකද දලස් මහත්තයා පිටුවේ එනකම්
තියෙන්නේ 141 141 141 අන්තිම පරිච්ඡේදය.
යහපතේ
සත්‍යස්තකනේ කොයිදක ඔව් කියන දවසේ පොඩ බලන ගමන කල්යන විසින් කතා කරන පුළුවන් සමායන අපෙන් මෙහෙම කතා කිදුනේ මේ අන්තයට කිසියම් දෙයක් ලැබෙනවක් දැන්නේ නිසා කල්පනා කරලා ඉච්චා කතා කරන්න මේ වාදා කරලා ඒ ඉගෙන ගන්න උත්සාහ කරන ඉඳන් මේ මාලියන්ට වන්දනයි. සුනිත මාතීම ඔබට මේ පුළුවන් ජයන්ත මාතයන් කොස්ස බලන්න කෙනෙක් ඉතු වෙන්න. මේ කාරණාවන් ගැන ඔබට මේ දැස් යමක් ඉතු ගන්න පුළුවන්.
කතා කරේ වැඩ දැන් හිතපුවත් නැති දෙයක් කර එකපාරම ඉදට එන අවස්ථාව ගැන.
ඔව්.
ඒක ගැන මම මේ කියවලා කියනවා. ඒ කියන්නේ අර අපේ දැන් භවංග සිත්තරට මුකුත් කරන්න බැරි එක්කෙනෙක් නෙවෙයි යා. තම කිස්සේම අරමුණු අරගන්නවා, අරමුණු සීකර කර ඉන්නවා. ඒ ඉන්න ඒවාකින් එකක් ඔය විදිහට මනෝද්වාරයට ආපුවාම ඒකක්ම තමයි කියලා අපිට අදාවත් අහපු දෙකක් නැති එකක් විදිහට මතුවෙන්නේ. හරියට අර උදාහරණයකට තියලා තිබ්බා මට මතකයි. දැන් අර තියෙන ලොතරැයි අදින ක්‍රමයක් අර මේ පොඩි පොඩි බෝල දාලා අර ලංකාවේ හිම අර එන්නේ එක බෝලයක් අර එකපාරම කැරක් කැරක් තුලකට ආපුවම ඒ නම්බරේ දිනුම් හැටියට ගන්න. අන්න ඒ වගේ උපමාවක් තියලා තිබුණා. ඒ කියන්නේ බාංගරිතෝ වගේ සිතුවිලි ඇතිවි නැතිවි යන ගමන් අර විදිහට මොකක් හරි එකක් උඩට ආම්බෙන් එනවා. ඒ අපේක මනුද්දාරේ හරහා මේ මනෝ විඥානයට අහුවෙලා ඊට පස්සේ අපි මේක දැනගන්නවා. හැබැයි තින් ওই විදිහට ඔක මුළු සසරෙම තියෙන ඒවා ඒ විදිහට බවංගෙ තියෙන්න පුළුවන් කියලා. අර මරණ මරණ වේලාවකට උනත් මේ ආත්මේදී ඉන්න තියෙන දාරක කර්මයක් ඒ වගේ ගන්න නැත්නම් පෙර එකක් හරි ඉන්න පුළුවන් කියන්නේ අර එන්නේ එහෙම අහලා තියෙනවා. සමහරවිට ඒ වගේ එකක් අවස්ථා වෙන්නේ නැති අර අපි හිතන්නේවත් නැති ඒක පාරම දැනුණා වගේ වෙන්නේ නිකන් ඉන්න කොටක් භාවනා කරන කොටක්
කියලා. ඔය කියන්නේ ඔබතුමියත් එවන අත්දැකීමක් ලැබලා ඇති නේද? එහෙම එනවා ඇති නේද?
එහෙම පොඩි පොඩි ඒ වගේ අවස්ථා එනවා ඇති.
මේක තමයි මට ඒක එනවා මම මේ නැස්පගේ
බලන්නේ අපි දන්නේවත් නැති තන්නේවත් නැති ඒවා.
ඒක තමයි. මේ බොහොම පින් හොඳයි. ජයන්ත මහත්මයා ඒක සුදුවත්.
කොහොමද බැලුවද මහත්මයා මට පොඩි වෙනසක් තේරෙනවා. මට ඒක විස්තර කරන්න පුළුවන් නේද කියන එකයි ප්‍රශ්නේ තියෙන වරක් තේරෙනවා. මේ දැන් යම් දෙයක් සිහි වෙනවා කියලා කියන්නේ ඒක තමයි එතකොට අරමුණ වෙන්නේ. හැබැයි දැක්ක බවක් සිහි වෙනවා කියලා කියන්නේ ඒක වෙනසක් ඇත්තටම තියෙනවා. දැන් හුඟක් වෙලාවට දැන් අපි හිතන්නකෝ දැන් අපි shopping mall එකට ගිහිල්ලා ආපු වෙලාවක මම හිතන කාගේ හරි mic එකක් වන්ටලා වගේ හොඳයි අපි දැන් shopping mall එකට ගිහිල්ලා ආපු වෙලාවට අපි දේවල් දැක්ක බව අරමුණු කරන්න පුළුවන්. අපි මේ කියන්නේ ඒ කියන්නේ දැක්ක බව අරමුණු කරන කියන්නේ ඒ දැන් හිතුවත් එහෙම අපි මෙහෙම එකක් එක්ක මොකද අපිට යම දෙයක් ගන්න ඕන වෙනවා. දැන් අපිට මේ කැමරා එකක් ගන්න ඕනි කියමුකෝ. එතකොට අපිට යම් කිසි හිතේ කැමරාවක් අරමුණු වෙනවා. මේ විදිහේ දෙයක් කියන එක අරමුණු වෙනවා. හැබැයි මේ විදිහේ දෙයක් වෙන තැනක දැක්කා කියලා අරමුණු වෙනවා. එතකොට ඇත්තටම දැන් අපිට කැමරාව අරමුණු වෙන්නේ අපේ අවශ්‍යතාවයත් එක්ක මෙහෙම දෙයක් ගන්න ඕනේ කියලා. එතකොට ඒ වස්තුව තමයි අරමුණු වෙන්නේ. දැන් අපි යම් කිසි කොහේ හරි TV එකක් දැක්කා කියලා හිතනකොට එතන ඒ දැකපු සිත් තමයි එතන අරමුණු වෙන්නේ කියලා හිතනවා. එතන වෙනසක් තේරෙනවා මට නම් තේරෙනවා.
ඔව් ඒක මේ අපි එක කෙනාට කිව්වද තේරෙනවද දන්නේ නැහැ. මට මෙහෙම ඔයා කියවගෙන යනකොට මෙහෙම එකක් ආවේ සම්පූර්ණයෙන් වෙනස් විදිහකට. බස් එක යන සමායන මේක ගත්තා. මට බස් එක යනකොට ඉඳලා හිතන්නකෝ. බස් එක යනකොට මේ බස් එක මොහොතේ පාස් කරගෙන යනවා නම් දෙයන් මොකක්ද පාස් කරගෙන ගියා. එතකොට එච්චරයි. ඒක නමුත් පස්සේ වෙලාවක දැන් මට මේ අවස්ථාවේදී මට කොළඹ ඉඳන් අම්පාරේ යනකොට 17 වංගුවේ පහු වෙනකොට ඒ 17 වංගුවේ වංගුවලින් ගහලා තියෙනවා මේ 17 කියලා ගහලා ඉඳී තියෙනවා. ඒකත් දැක්කා කියලා නම් මතක් වෙන්න පුළුවන්. හරි. ඒක මතක් වෙනවා. ඒක දැන් මතක් මගේ මනසට ආවා. ඒ මතකයයි හිතන්නකෝ ඒ යනකොටම මේ ඒ බස් එකේම හරි රණසයි උදානේ ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ටිප් එකේදී හිතන්නකෝ මේ ඒ 17 වංගු පැනනට පස්සේ හසලක පැත්තේදී ඔන්න ලස්සන ගෑනු මේ පාරේ ඉන්නවා දැක මතක් වුණා කියලා ඉස්කෝලේ යන කාලේ යන තානි. එතකොට ඒ ළමයා මතක් වුණොත් දැන් මොකද වෙන්නේ? ඒ ළමයාගේ මූණ මතක් කළා. එතකොට මේ හිට් දෙකක් කියනවා කියන්නේ. අර කලින් මේක මෙහෙම එකක් දැක්ක බව මතක ගැනීම මෙහෙම එකක් දැක්ක බව. ඒක කවුරු ආගෙන නැත්නම් කවුරු හැමෝත් එහෙම මතකද මේ අහසලක තියෙනවා පරාක්‍රම ස්ටුඩියෝ කියලා පළයක්. ආ දැක්ක මට මතකයි යනකොට එහෙම එකක් තිබ්බා කියලා මට මතක් කරගන්න පුළුවන්. මතකයි එහෙම එකක් කියලා. අමොත එතකොට මේ දැක්ක බව මතක් කියන මනෝවිද්‍යා චිත්‍රයේදී එතකොට ඔන්න එතකොට අරමුණු වෙන්නේ චක්කු ద్వාර වීතේ මොන චක්කු විඤ්ඤාණය. එදා ඇතු වෙච්ච චක්කු විඤ්ඤාණය අරමුණු කරන තමයි අද මනෝද්වාර ඉති හදාගන්නේ. ආ මම පරක්කම් සුළු කියන එක දැක්කනේ මම එතන කියලා. නමුත් එදා ඒ දැකම ගෑනුම දැන් මම මතක් කරගන්නකොට දැන් මනෝද්වාර විදියට වෙන්නේ ඒ ඇතු වෙච්ච ප්‍රීති චෛතසිකය. එහෙම නැත්නම් ඒ ලෝභ චෛතසිකයක් තිබුණා නම් ඒවා ඒ චෛතසිකයේ ඉස්මතු වෙලා මනෝදාවීතයක් ඇති වෙන්න පුළුවන් දැන් කියන එක. මම මේ ප්‍රේක්ෂක මට ඒ වගේ අදහසක් ගන්න පුළුවන් කියලා හිතෙනවා. ඉතින් පාලිත මහත්තයාට යමක් කියන්න හැදුවා කියලා මම හිතුවා ඒක.
මම දැන් නෑ 141 කිලිමීටරම කියවුවා නේ. ඉතින්දි මට කියුනේ මෙහෙමයි දැන්. අර දැන් මට මම දැන් ගමදිය ලිහිලා නෑ. දැන් එක දමදිය දිහිල නැති නිසා මට එන වේදනා ඉතින් මේ මට ඇති වෙන්නේ මේ පොතේ තියෙන විදිහට ඒ එකල්ලි ඇති වූයේ වේදනා ඉක්ුවේද වේදනා චෛතසිකය අරමුණු කොටගත් මනෝද්වාරයක්. ඒක මම දමදිය දැකලා නැහැනේ. ඒක මම දමදිය දැකලා තියෙන්නේ රූපකින්. ඒක මට ඒ වෙලාවේ ඇති වෙන මනෝද්වාර චිත්ත වීදී වේදනා චෛතසික අරමුණයි කියලා කරනවා. නමුත් මම දමදිය ඇත්තටම ගිහිල්ලා නම් මට එතන ප්‍රීතියක් හටගන්න මම බුදුහාමුදුරන්ට නේද කියලා. එතකොට තියෙන සිත් වීර්ය කියන්නේ ප්‍රීති චෛතසිකය අරමුණු කරගෙන මනෝද්වාරය. අම එතනයි මේ වෙනස තියෙන්නේ කියලා මට දැන් තේරෙනවා නේ. මම මේ පොතේ පොඩ්ඩක් කියුවා. ඒකත් ඒ සිත් වීර්යකේ අරමුණ වෙනස්. අරක ප්‍රීතිය මේක වේදනාව. එහෙමයි මේ අර රුවන් ගලිතයි උදාහරණ මම නිකන් කියුවේ. මට තේරෙච්ච විදිහට
දැන් තමයි අපි එතන ඉස්සරහට යමු. මම හිතන්නේ කල්යම මෙතෙන්දි හිතන්නේ යමක් එතන ඉතුරු වෙනවා කියලා. ඒක තව හිතන්න මොකද්ද ප්‍රශ්නේ? මම ප්‍රශ්න මතක් කරන්න ඉතින් පස්සේ හිතන්නේ. ඒ කියන්නේ යම් කිසි දෙයක් දුතු බව මතක් වීම එකක්. යම් කිසි දෙයක් දුතු බව මතක් වීම එකක්. ඒ වගේම ඒ දුතු දෙය මතක් වීම තවත් එකක් කියලා. ඒ දුතු බව මතක් වීම එකක් දුතු දේ මතක් වීම තමයි එකක් කියන ප්‍රශ්නේ තියෙන්නේ. අවුල් නොකරගෙන ඒ දෙකේ වෙනස තේරුම් ගන්න කියලා ස්වයංවාසික වශයෙන් තියෙනවා. අපි ඒක පස් තව තව කල්ටි හිතන්නේ. ඒ මානසික වැඩනේ අපි එකතු කරගන්නේ වෙලසකන් තුනේ. ඒක හොඳයි. මම ඊගොඩ් අවස්ථකින් යොමු වෙන කැමති තවත් අල්ලන්නේ. ත්‍රිගුට මේ මම මේ හරි නැතර යොමු වෙනවා. ටික දවසක පස්සම අපුන. ඉතින් මේ ඉන්න මම ප්‍රශ්නයක් අහන්නම්. මොකක්ද අහන්නේ? අපි දන්නවා මේ සරුවත් මහරහතන් වහන්සේ අසීවි මහරහතන් වහන්සේ වැඩම කර හිටපු දිශාවට හැමදාම නමස්කාර කළා කියලා අපි අහලා තියෙනවා. එතකොට මෙන්න මේ අවස්ථාවේදී මේ සරුවත් මහරහතන් වහන්සේගේ චිත්ත වීති මොන පැත්තට ගැටෙනවද කියලා. මේවොත්
සරියුත් මහරහතන් වහන්සේ ධර්මය අවබෝධ කරගත්තේ අසුදි මහරහතන් වහන්සේගේ දේශනාවටින්නේ. ඉතින් ඒ එතකොට ඒ මහා ප්‍රඥාවන්ත සරියුත් මහරහතන් වහන්සේ ධර්මය අවබෝධ කරගෙන ඒ තරම්ම කියලා තත්වයකට ගිහිල්ලා කිත් නැති කරලා ඉතින් ඒ වගේ පිරිසුදු මනසකින් සමාදන් වඳින්නේ. එතකොට මං දන්නේ හරියට මොනවා චිත්ත වීත කියලා. හැබැයි ඒක සාමාවචරණන්නේ මේ ස්වාමීන් වහන්සේ ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක්ගේ චිත්ත වීත. ඒතරම මෙතරම් විස්තර කරන්න මොකෙන්නේ නරුමට දැනවෙලා ඉහෙර චිත්ත වීත කියලා ඉතින් සමහරකට දැක්ක තමයි දැනගන්න ඕනේ. කියලා දෙක කොහොමද
කියලා මේක කියන්න බැහැ. මම ආරවිදිර කියන්න නම් පුළුවන්. සාමාජිකයෙ නෙමෙයි කියන්නේ. මේක තමයි ඒක තමයි. ඒක හරියට ඒක සාමාජිකයෙ නම් අනිවාර්යයෙන්ම අනුපුණා පැත්තට වැටෙන චිත්ත විචින් නැති අපි ජයන්ත මහත්මයාට මම යොමු වෙමු. අනේ වසන්ත මහත්මයාට යොමු වෙන්නේ ජයන්ත මහත්මයාට කලින්. වසන්ත මහත්මයා මම මේ ඒවන් උදාහරණයක් ගත්තේ මේ ඒ අවෙන්ස කිස්මස් කරගෙන යන වෙනින්දා ජයන්ත මහත්මයා මම ඉස්සර වසන්ත මහත්මයාට යොමු වෙන්නේ. එහෙනම් විද්‍යාන්ත මාත්‍යත් මම වෙන යන්ත මාත්‍යා උතුමාට පුළුවන් ඒක සාමාන්‍ය වසන්ත මාත්‍ය බොහොම කල්පනා ඉදිරිවචන අද මයික් එක ගැටලක් ඉස්සෙල්ලා තිබුණා එහෙනම් අපි එන්නේ නැති යන්ත මාත්‍යත් මම වෙන්න යන්ත මාත්‍යා උතුමා කොහොමද ඒක අප්ඩේට් කරන්න පැහැදිලි කරගන්න. ගයි මම
වසන්ත මාත්‍යා කතා කරනවා
නේද? කතා කරනවා. මම අද සෙල්ෆෝන් එකේ මගේ ෆෝන් එකේ ලැප්ටොප් එකේ පුදු ප්‍රශ්නයක් වුණා. දෙවන් සැරේ දැන් මාව එහෙනම් දලොත් මාත්‍යා?
එහෙමයි.
මට තේරෙන විදිහට මේක ඒ සර්වත් සාත්පුත් මහ රහතන් වහන්සේ හිම වන්දනා කරන්නේ ඒ කියන්නේ අරහත් ඉගෙනී තරම් උසස් සත්‍යකට ආපු දැන් කෙරේ සම්පූර්ණයෙන්ම දුර්වෙච්ච මහ රහතන් වහන්සේ නම මේ කාමාවචර සිටකින් නෙමෙයි ඒ කියන්නේ උන්වහන්සේ කළගුණ පුතගුණ සැලකීමක් වශයෙන් කරන දෙයක් නේ. ඉතින් චිත්ත වීති වලට සම්බන්ධ කරලා කතා කරන්න තරම් ශක්තියක් මට නැහැ. මේ නිසා ජයන්ත මහත්තයාගෙන් අපි අහගමු මේ එතුමා හරක් නිගම දන්න නිසා එවන් කරන්නේ
කියලා
සරණයි. ඉතින් එතන මේ තාතන් වහන්සේ කෙනෙක් නේ එතන මේ ඉතල ඇට කාමවත් කියන ප්‍රතිසිතී වැඩි නෑ නේද? එයාට කියන ක්‍රියාසිට නේද යතවත්ද? කියලා සරණයි. ඊළඟට තියෙනවා අහේතුක සිත් කියලා 18. ඊළඟට තියෙනවා සෝබන සිත් තියෙනවා 24. ඒ සෝබන සිත් වලට අයිති වෙනවා මහා කුසල සිත් 8ක්. ඒ කියන්නේ අපි අර සෝමනස් සාගත ඥාන සංප්‍රයුක්ත ඥාන විස්තුත් අසංකාරික සසංකාරික රූපේක්ෂා සාගත ඥාන සංප්‍රයුක්ත විස්තුත් අසංකාරික සසංකාරික ભેදෙන් එතන ඒ සිත් 8ක් තියෙනවා මහා කුසල සිත් කියලා. ඊළඟට තියෙනවා මහා විපාක සිත් කියලා තරක් ඒ කුසල් වල නමින්ම තියෙනවා විපාක සිත් 8ක. ඒ කුසල් වල විපාක හැටියට ලැබෙන විපාක ලැබෙන අවස්ථාවේ ලැබෙන සිත් විපාක සිත්. ඊළඟට තියෙනවා මහා ක්‍රියා සිත් කියලා. ක්‍රියා සිත් කියලා කියන්නේ ඒ නමින් මේ කියන්නේ සෝමනස්ස සාගත ඥාන සම්ප්‍රයුක්ත ඥාන විප්‍රස්ස අසංකාරික සසංකාරික උපේක්ෂා සාගත ඥාන සම්ප්‍රයුක්ත විප්‍රස්ස අසංකාරික සසංකාරික කියලා 8ක් තියෙනවා. ඒ කාමාවචර සිත් ලැබෙන්නේ දැන් උදාහරණයක් ඇටියට මේ ධර්මයේ විස්තර කරනකොට දැන් අපි ගිහිල්ලා මලක් වහනක් පූජා කරනවා කියනකොට ඒක අපි අපිට පුළුවන් ඥාන සම්ප්‍රයුක්තව කරන්න. ඥාන සම්ප්‍රයුක්තව කාගේවත් මෙහෙවීමක් නැතුව තමන්ටම හිතිලා ගිහිල්ලා ලොකු භාෂියකින් ශ්‍රද්ධාවකින් පූජා කරනකොට අපිට ඇතිවෙනවා සෝමනසසහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සිතක්. දැන් රහතන් වහන්සේ කෙනෙකුට පුළුවන් ගිහිල්ලා මනස් පූජා කරන්න නැත්නම් චෛත්‍යයකට වඳින්න ඒ වගේ ධර්ම දේශනාවක් කරන්න ඒ වගේ සේවල් කරනකොට ඇතිවෙන්නේ අපි අපේ සිතේ තිබිච්ච චෛතසිකයම තමයි යෙදෙන්නේ. නමුත් වෙනස තියෙන්නේ ඒක කර්ම ඇති කරන හැකියාවක් නැහැ. දැන් අපිට කුසලයක් වෙන තැනකට රහතන් වහන්සේට කර්ම කුසලයක් වෙන්නේ නැහැ. එතකොට රහතන් වහන්සේට කුසලත් නැහැ අකුසලත් නැහැ. එතකොට තියෙන්නේ අව්‍යාසත කියලා. දැන් රහතන් වහන්සේ මේ දේ කරනකොට එතන යෙදෙනවා අලෝභ, අදෝස, අමෝහ කියන චෛතසික යෙදෙනවා. හැබැයි ඒවට අපි කියනවා අව්‍යාකත චෛතසික කියලා. මොකද ඒකටන කර්ම කරන ශක්තියක් නැති හින්දා අපි ඒකට කියනවා අව්‍යාකතයි කියලා. කුසලත් නොවෙනව නම් අකුසලත් නොවෙනව නම් ඒ දෙකත් කියනවා අව්‍යාකතයි කියලා. එතකොට අව්‍යාකත අලෝභ ආදෝ සමෝහ කියන චෛතසික තුන තමයි රහතන් වහන්සේ ඒ වැඩි ක්‍රියාව කරනකොට යෙදෙන්නේ. ඉතින් දැන් චරියුත් මහරහතන් වහන්සේගේ ඒ විස්තරය ගත්තාම චරියුත් මහරහතන් වහන්සේ අරමුණු කරන්නේ මාර්ගසිත් නෙවෙයි, ඵලසිත් නෙවෙයි, නිර්වාණය නෙවෙයි අස්සජි මහරහතන් වහන්සේව අරමුණු කරනකොට. අස්සජි මහරහතන් වහන්සේව අරමුණු කරනකොට මේ රූපයක් යම්කිසි රූපයක් අරමුණු කරනවා නම් එතකොට ඒක ඇත්තටම කාමාවචර සිතකින් තමයි අරමුණු කරන්නේ. කාමාවචර සිතකින් අරමුණු කරනවා. හැබැයි ඒක අරමුණු කරාට අර අපි කියපු විදිහ ක්‍රියාසිතක් තමයි එතන ඇති වෙන්නේ. එතන කුසල සහගත බොහෝ විට හිතන්න පුළුවන් ඒක සෝමනස් සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික කුසලයක් තමයි එතන රැස්ක වෙන්නේ. ඒ සිත තමයි එතන පහළ වෙන්නේ කියන හැටි තමයි විස්තර කරන්න පුළුවන්. ඒකවත් තමයි.
කියන්න මට විශේෂයෙන්ම උන්වහන්සේට ඒ විදිහ මතක් වෙන්න මනසට නැගෙනවා ඇත්තේ අල්පතම වතාවට අසුජි ස්වාමීන් වහන්සේ දැකලා ඒ ප්‍රශ්නේ අහලා ඒ ලැබිච්ච උත්තරේ අවස්ථාව මනසට වැටෙනා නම් මේ ඒ අවස්ථාවට නෙමෙයි ගෞරව කරන්නේ ඒ පාර දෙන්නේ එතෙන්දී මේ ෂණයේදී මේ ෂණයේ මතක් කරන විට එතකොට නැවතත් අර ඔබතුමා කිව්ව විදිහට එහෙනම් මේ චක්කු විඥානය එමනම් චක්කු ද්වාර පීතිය ඉවිලැතු ඉදා ඇතු වෙච්ච තමයි අරමුණ වෙන්නේ මේ ඒ වන්දනා කරන අවස්ථාවේදී මනෝ ද්වාර පීතියට. එහෙමයි.
එතකොට මනෝද්වාර වීසියට දැන් මෙතන කියන හැටියට මේ දුතු බව මතක් වුණොත් ඒ විදිහට දැන් මෙතන ඇසින්නේ ඇත්තටම ඒ ස්වාමීන් වහන්සේ දුතු බව නෙවෙයි. ඒ ස්වාමීන් වහන්සේගේ ගුණයක් මොකක් හරි ගුණයක් අරගෙන තමයි මේ වැඳීම කරන්නේ. එතකොට මුගස් වෙලාවට ඒක මට හිතෙනවා ඒකේ අර කොහොමද අපි කියන්නේ ඒ ස්වාමීන් වහන්සේගේ ඒ ගුණයන් මතු කරන දෙයක්
තමයි අර ගුවන් වෙලිසෑ සිහිවීම වගේ මෙතෙන්දී ඒ ගුණේ සිහිවීම ස්වාමීන් වහන්සේ සිහිවීමත් සමගම ගුණය සිහිවෙනවා ඇති නේද ඒ කරුණාව ඒ ගුණේ සිහිවීමත් සමග එතකොට ඒ මොහොතේ ඒ එදා ඇතිවෙච්ච ප්‍රීතිජයිච්ඡකය එවැනි දේවල් ඉස්මතු වෙනවා යත් දන්නේ
සමහර විට ඒ ස්වාමීන් වහන්සේගේ ගුණ කරුණාව වගේ දේවල් ඇති වෙනවා. දැන් අපිට හුඟක් වෙලාවට බලනකොට දැන් අපි බණ දහම අහන ගුරුවරු මතක් වුණාම මතක් වෙනවානේ අපි එක චිත්ත විදියකින් නෙමෙයි. නමුත් ඒ අපිට ඒ කරුණාව ඒ ශෛලිය ඔක්කොම මතක් වෙනවානේ. ඉතින් අර චුට්ටයි මතක් වෙනවානේ. පොඩි දෙයක් මතක් වෙච්ච ගමන් ඊට පස්සේ දිගටම දැන් ඒ සරිස් මහරහතන් වහන්සේ වරිනවා කියන තැන ඔකට කාලයක් යම්කිසි කාලයක් යනවා මේ කාලය පුරාම නොයෙකුත් විදිහට මනෝද්වාර චිත්ත වීති ජවන් වශයෙන් පහළ වෙනවා. හැබැයි ජවන් කියලා කියන්නේ මනෝද්වාර චිත්ත වීතික පහළ වෙන සිත් හතක් පමණයි. ඊට අමතරව අනිත් සිතුත් ඒ චිත්ත වීතියේ තියෙනවා. එහෙනම් තමයි.
හැබැයි කියන්නත් එතන මේ පහළ වුණාට ඒක විපාක නෑනේ. කුසලලු අකුසල කිසිම දෙයක් එතන නෑ නේද? අපිට වාගෙන අපි කියන්නේ රහත් නෙමෙයිනේ. සර්වසමාස රහත් වෙනවා ඉන්නේ. එයාට සිත් පහල වෙනවා. එයාට ප්‍රශ්න දැනෙනවා. නමුත් ඉතින් ඉහට ජවන් වලට එයාට මේ කුසල අකුසල නෑ. අපිට වෙලා තියෙන අපිට කුසල අකුසල තියෙන අපි රස කෑමක රසයි කියනවා, ඇලෙනවා. ඒ වගේ දැන් මේ විතරිය ඇලීමෙන් නෙමෙයි නේද හම්බවන්න වෙන්නේ. යා එතන කුසල කුසල නැහැ. එතන මේක මට මගේ දන මට සම්හිතන දෙයක් කුසල කුසල නැහැ. එතන
ඒක ක්‍රියා ක්‍රියාසිතක් තමයි ජවන් සිත වශයෙන් ඇති වෙන්නේ ඒ චිත්තයේ. හරි ඔබතුමා කියද.
කතාගන්න සිද්ධුවන්ද කතාගන්න.
දැන් තම හත්යක් කියපු ටිකට මටත් හිතුණා පොඩ්ඩක් එකතු කරන්න කියලා. අපි මේ අර අකුසල සිත් හේතුක සිත් මහත්ගත සිත් කුසල් සිත් කියලා ගත්තට මේ කාමාවචර කියලා ඒ මේ කාමාවචර ඒ කුසල මහා කුසල් සිත් ගොඩේ තියෙන ක්‍රියාසිතුත් රහතන් වහන්සේලාට පහළ වෙන සිත් වශයෙන් තමයි සඳහන් කරලා තියෙන්නේ. එතකොට ක්‍රියාසිත් 18ක් ගැන තියෙනවා මේ පොතේ 46 වෙනි පිටුවේ තියෙනවා. හසිතුප්පාදය ඊළඟට සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික ආදී වශයෙන් වෙන විපාක මේ කුසල සිත්වල ක්‍රියාසිත් 8ක් ඊළඟට ධානා සිත්වලින් එන ක්‍රියාසිත් 5ක් රූප අරූපාවචර ධාන වලින් එන 4ක් එතකොට ඒ ටික ඔක්කොම එකතු වුනහම 18ක් වෙනවා. ඒ 18ෙන් එතකොට ඒවා රහතන් වහන්සේලාට හමු වෙන රහතන් වහන්සේලාට පහළ වෙන සිත් වශයෙන් තමයි හඳුන්වලා තියෙන්නේ. ඉතින් එතකොට මේ ඒ විදිහට බැලුවහම ඒක මේ ඒ අපිට සලකන්න තියෙන්නේ සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සිතක් පහළ වෙන බව හිතන්න පුළුවන්. එතකොට එතන තියෙනවා සෝමනස්ස සහගත වෙනකොට ප්‍රීතිචෛතසිකියත් මේ ඥාන සම්ප්‍රයුක්ත වෙනකොට ප්‍රඥාචෛතසිකියත් ඇතුව පහළ වෙන සිත් බව කියන්න පුළුවන්. තේරුම් ගන්න.
තේරුම් ගන්න සිතිවාදී අපි වැඩිදුර තවත් ප්‍රශ්නයක් ගමු කරන්න. අපි මෙහෙම හිතුවොත් දැන් අපි සත්‍යකතන වංශයේට මෙනෙහි සත්‍යකතන වංශයේ මෙනෙහි කරගෙන අපි නමස්කාර කරනවානේ. ඒ සත්‍යකතන වංශයට වන්දනා කරනකොට අපි දැන් අපි ඇහෙන් දැකලා නැහෙනේ. එසකොට මොකද වෙන්නේ? එතකොට ඒ ඇති අතිවන්‍ය මොන ආකාරයේ මනෝ විඥාන මනෝද්වාර චිත්තයේද? අද මේ මනෝද්වාර චිත්තයේ ගැන ටිකක් අතුළු බහින්න ඉඳන් මේ විවිධ පැත්තෙන් කතා කරන්නේ. මේ මෙතෙන්දි මම බැලි ආශිල අපි සාරිපුත් මහ රහතන් වහන්සේ ASCII මහ රහතන් වහන්සේ ගන්නකොට උන්වහන්සේ දැකලා තියෙනවා මේ මනසට චූපේ නගා ගන්න පුළුවන් හරි විදිහට. දැන් අපි සත්‍යගතන් වහන්සේ දැකලා නැතුව මම ඒ උදාහරණ ගත්තා. ඒකටම නමුත් ඒක කරපෙන්නත් දන්නේ නැහැ. අපි සමහර සත්‍යගතන් වහන්සේ පිළිමයක් මෙහි කර ගන්න වෙන්න පුළුවන්. නමුත් හැබැයි සත්‍යගතන් වහන්සේ දැකලා නැහැ. නමුත් ඒ වන්දනා කරනකොට කොහොමද දැනෙනවද? ස්වාල් සිත් වීදි. මම දැනට මාතෘකාව වෙන්න මම හිතන්නේ උදාහරණ දෙකක් දෙන්න ඉන්නවා.
මේක හොඳයි උදාහරණේ. ඇත්තටම එතන හුඟක් වෙලාවට අපිට මතක් වෙන්නේ හුඟක් බොහෝ දුරට මතක් වෙන්නේ දැකපු තමන්ගේ හිතේම වාගේ හැමෝම මම හිතන්නේ තමන්ගේ හිතේම වාගේ ඉන්න බුදු පජානන් වහන්සේ කියන්නේ මෙන්න මේ වගේ රූපේකින් යුත් කෙනෙක් හැටියට මම වාගේ ඉන්න හැටියට මට නම් හිතෙනවා මම ඔගේ තියනවා. ඒ කියන්නේ බුදුහාමුදුර ගැන හිතනකොට මෙන්න මේ ආකාරයෙන් කියලා හිතෙනවා. විශේෂයෙන්ම මට හුඟක් කාලයක් මතක් වෙන්නේ තිරිපතු වගේ තමයි අම්මතු පිට එක තමයි මතක් වෙන්නේ. ඒක හුඟක් කාලයක් ඔය අවකන බුදු පිළිම වගේ දේවල් මම හිතන්නේ දැකලා සුබුද්ධ තියෙන නිසා විශේෂයෙන් වැඳලා නමස්කාර කරනකොට ඒ දෙපත් කියන්නේ පිටිපස්සල වගේ තමයි මට හුඟක් කාලයක් මගේ මනසට රූපයක් හැටියට නැගෙන්නේ. ඒකත් එක්කම අර බුදුජානන් වහන්සේගේ ගුණ කන්ද කියන මේ වරස තමයි සිහි වෙන්නේ. ඒ කියෝ එක චිත්ත විචිකින් සිහි වෙනවා කියන එක නෙවෙයි. එතකොටත් වෙන්නේ මනෝද්වාරික චිත්ත විචිය තමයි ඇති වෙන්නේ. මොකද ඒක අපි ඇහෙන් දකින්න කනෙන් අහන දෙයක් නෙවෙයි. අපි මේ හිතින්ම හිතලා යම්කිසි සිතේ යම්කිසි රූපයක් නැවෙනවා. සිතේ නැවෙන රූපය අනුව අපේ සිතුවිලි පහළ වෙනවා. ඒ සිතුවිලි පහළ වෙනකොට සාමාන්‍ය විදිහට වෙන ඒකත් ලොකු ආරම්භයක්. ඒ කියන්නේ අපිට බුදුරජාණන් වහන්සේ කියනකොට මම හිතන්නේ ඉවාක්ම හදවතට සමීප දෙයක් ඒක පහළ වෙනවා. ඒ කියන්නේ විභූතාරම්මණයක් හැටියටම පහළ වෙනවා. ඒකට හැකියාවක් තියෙනවා චිත්තක්ෂණ 17 චිත්ත වීපයක් දුවන් කරා හයියක් තියෙන ආරම්මණයක් වෙනවා. එතකොටත් වෙන්නේ සාමාන්‍ය මනෝද්වාර චිත්ත වීපයක් ඇති වෙන එක තමයි. වෙනස ඇති වෙන්නේ අර ජවන් චිත්ත වීපය ඇති වෙන වෙනස තමයි. ඒ හැමතැනම වෙනස වෙන්නේ. ඒ කියන්නේ චිත්ත වීපී ගාමිය චිත්ත විචිය ලියනකොට අපි කියන්නේ සාමාන්‍යයෙන් එන්නේ දැන් පටන් පටන් ගන්න අපි පටන් ගත්තොත් දැන් චිත්ත විචිය පටන් ගන්න විදිහට චක්කු ද්වාරික වලට වඩා වෙනස් විදිහටයි අපි පටන් ගන්නෙ. එතකොට භවංග චලන ඊළඟට එනවා يعني මනෝද්වාර චිත්ත වීතියක් ඇති වෙනකොට ඇති වෙන විදිහ තමයි භවංගේ ශලණය වෙලා ඊට පස්සේ මනෝද්වාර ආවර්ජනයක් තමයි ඇති වෙන්නේ. මනෝද්වාර ආවර්ජනයෙන් පස්සේ භවංග චලන වෙලා භවංග උපච්ඡේද වෙලා මනෝද්වාර ආවර්ජන සිතක් ඇති වෙනවා. මනෝද්වාර ආවර්ජන සිත කියලා කියන්නේ ඒ අරමුණ පැත්තට ඉදිරියේ තියෙන සිත් පරම්පරාව හරවන ගතිය තමයි මේ මනෝද්වාර ආවර්ජන සිතෙන් කරන්නේ. ඊට පස්සේ ජවන් සිත් ඇති වෙනවා. ජවන් සිත් හතක් ඇති වෙනවා. ඊට පස්සේ සදාරම්මන කියලා සං ආරම්මණම් කියලා. ඒ කියන්නේ ඒ අරමුණම අරගෙන විපාක සිත් දෙකක් පහළ වෙනවා. විපාක සිත් දෙකක් පහළ වෙනවා නැවතත් සිත භවංගගත වෙනවා. ඕක තමයි සාමාන්‍යයෙන් මනෝද්වාරික චිත්ත වීතියක් කියලා කියන්නේ. හැම කියන්නේ ලොකු ආරම්මණයක් විභූත ආරම්මණයක් කියන්නේ මනසට හම්බ වෙන හැම වෙලාවකම චිත්ත වීතිය වශයෙන් ඇති වෙන්නේ ওই ටික තමයි. මොනවාද අතීතේ භවංගේ තිබුණ අතීත භවංග කියලා කියනවා භවංගේ ඇති වී තිබුණා නේද ඒක තමයි අතීත භවංගේ කියලා කියන්නේ. ඊළඟට භවංගේ චලනේ වුණා අර සිතුවිල්ල යන්තම් ආවා. ඊට පස්සේ එතනත් භවංග සිත. භවංගේ චලන කියලා කියන්නේ චලනේ වෙමින් හටගන්නා භවංග සිත. ඊළඟට භවංග උපච්ඡේද කියලා කියන්නේ භවංග සිත. ඒ අර බින්දෙන්න කලින් يعني මනෝද්වාර ආවර්ජනයේ කියන සිත ඇති වෙන්න කලින් පහළ වෙන අවසාන භවංග සිත තමයි භවංග උපච්ඡේද කියලා කියන්නේ. ඊට පස්සේ ඔන්න මනෝද්වාර ආවර්ජන සිත කියලා කියන්නේ මේ අරමුණ පැත්තට සිත් පරම්පරාව හරවන සිත පහළ වෙනවා. ඒ ඒකෙනෙම ජවන් එක වගේම ජවන් සිත් හතක් පහළ වෙනවා එකට පස්සේ එකක් විදිහට. ඊට පස්සේ චිත්ත වීතිය අර වාහනයක් ගිහලා බ්‍රේක් ගන්න නවත්තන්න යනවා වගේ ඒකේ ජවය අඩු කරන සදාරම්මන සිත් දෙකක් පහළ වෙනවා. ඊට පස්සේ ඒකේ වේගය අඩු කරමින් නැවතත් භවංගයට එන්න කලින් ওই විදිහ තමයි තියෙන්නේ. ඉතින් අපේ අරමුණු එක එක අරමුණු නිසා වෙන්නේ මොකද මේ එක එක විදිහ ජවන් සිත් පහළ වෙනවා. ඒක ලෝභ සාගර ජවන් සිත් වෙන්න පුළුවන්, ලෝභ මූල සිත් වෙන්න පුළුවන්, ද්වේෂ මූල සිත් වෙන්න පුළුවන්, මේ පැත්තා මෝහ මූල සිත් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් කුසල පැත්තෙන් ගත්තහම සෝමනස් සාගර ඥාන සම්ප්‍රයුක්ත වෙන්න පුළුවන්, ඥාන විප්‍රයුක්ත වෙන්න පුළුවන්, උපේක්ෂා සාගත වෙන්න පුළුවන්. ඒ වගේ විවිධ විදිහට සිත් පහළ වෙන එක තමයි මේකෙදි වෙන්නේ. ඒක ජවන් වලින් තමයි වෙලසෙන්නේ. එහෙම නැත්නම් සිත් වීතියක් ගත්තහම ඒක ඒ එකම විදිහට තමයි වීතිය සමාන කරලා තියෙන්නේ.
තිරුවන් සරණයි. තිරුවන් සරණයි ජයන්ත් මහත්මයා. කල්‍යාණ මිත්‍රෙන්ට මේ ගැන විගමස් තවසු ලංකාවේ මම අපට පරිදි තථාගතයන් වහන්සේ ගැන කතා කරපු වෙලාවේ මම මෙහෙම අහන්න දැන් තථාගතයන් වහන්සේ කියපු ගමන් මේ මන්දමත මංකට බොහෝ එක තේමෙන්නේ නැති ඉතින් අපි ඉතින් දැකලම තියෙන්නේ බුදු පිළිම ඒ විදිහටනේ. එහෙම රුවක් මය වෙන ගතියක් තමයි බොහෝ විට තියෙන්නේ මට. නමුත් යම් යම් අවස්ථාවල හිතාමතාම මම අතපස්සේ වලින් හදිච්ච මේ දුක කෙනෙක් මවා ගන්න උත්සාහ කරනවා කරනවා. ඉතින් ඒ කිසියම් වෙනක ඒ මම දැන් ඒක හොඳ දෙයක්ද නැත්නම් දෙයක්ද කියන්නේ ඒකෙන් මට පොඩ්ඩක් මේ කලින් කියලා යමක් කියනවාද ඒක. එතකොට මොන වේටික් මාගේ හැටියෙන් නම් මොන විදිහටද තියෙන්නේ මේක සාකච්ඡා සම්බන්ධ කරලා ඒ සමතරම ඊවෙන් දෙයක් කිරීමේ ಗುಣ අගුණ වෙන පොඩ්ඩක් හතර කියන්න පුළුවන්. මම කාර්තියෝමින් මේ ප්‍රසන්න මහත්මයා ඔබතුමාට මම හිතනවා මේ වෙන දේවල් ගැන කතා කරන්න පුළුවන් අවශ්‍ය. ප්‍රසන්න මහත්මයා සූදානම් නැති වෙදී
මම පොමොනෝ උදාහරණයක් කියන්නද මොකද මන්නේ මේ අනුපන්දක මනෝද්වාරික චිත්ත වීදි කියලා මම දැන් තමයි විස්තර කරලා පස්සේ මම හිතන්නේ ඔය ඉතින්දී කියන එක පේනවා මොකද ඉතින්දී දැන් අපි අන්තිම බුදුහාමුදුරු දැක්කට පස්සේ යන්නේ පළවෙනි චිත්ත වීදි යනවා. ඒ කියන්නේ අර පංච අතීත භවංග භව උපච්ඡේදනය ඒවා ගිහිල්ලා පංචද්වාර ගිහිල්ලා එතන එක චිත්ත වීදි දැක්කම ඊට පස්සේ හතරක් යනවලු මේ අනුබන්ධක චිත්ත වීදි. ඒ අවස්ථාව තමයි මම කියන්නේ. ඒකෙන් එක මම කියන්නේ අන්න එතන තමයි මේ ප්‍රවෘත්ති කර්ම 28ක් හැදෙනවා කියලා කියනවා.
ජයන්ත මහත්තයා පුළුවන් ටික පොඩ්ඩක් විස්තර කරනවා හිතන්නේ කියලා දැක්ක. බුදුහාමුදුරු දැක සෙකුපේෂන් කියන්නේ පළවෙනි ජවනය. ඊට පස්සේ අනුබන්ධක මනෝද්වාර චිත්තවි හතරක් යනවා. ඒක තමයි ප්‍රවෘත්ති කර්ම හදනවා කියලා කියන්නේ 28ක්. මේක පොඩ්ඩක් ජයන්ත මහත්තයා විස්තර කරනවා කියන අපේ මේ දවස් මහත්තයාගේ ප්‍රශ්න සමග සේවන් කරනයි.
දලවත්ත මහත්තයාගේ ප්‍රශ්න මම හිතා ඒක චුට්ටක් වෙනස් පාඩක මහත්තයා අපි ඒකට කතා කරමු. මම හිතන් දලවත්ත මහත්තයාගේ ප්‍රශ්නේ තියෙන්නේ අර දැන් බුදුරජාණන් වහන්සේ කෙනෙක් දැන් ජීවමානින් විදිහට හිතෙන් මවාගෙන වගේ වන්දනාමාන කරනකොට එන කොයි විදිහට සිත් පහල වෙන්නේ කියන එක ගැන මම හිතන්නේ දලවත්ත මහත්මයා ඇහුවේ. ඒකට මම යටව කල්යම් මිත්‍රෙන් කියමු විලා අපි පාඩක මහත්තයාගේ ප්‍රශ්නකත් දැන් කෙරුවන් තමයි.
ඔව් අපි චිත්ත මාර්ගයේ දෙමු ඒ වගේ ප්‍රශ්න
තියෙනවා. තිරසන්නේ අපි වෙනකාගෙන් හරි කලන මෙතේකින් හම් මත අභිධර්ම දැනුමක් නැහැ විතරම ඒක විස්තර කරන්න.
හොඳයි. මේ අපි මම හිතන්නේ මේක සම්බන්ධ කරගෙන පුළුවන් පසුගිය සඳහස සෞරණසයන් වාචික පැහැදිලි ඉතින් ඒ සම්බන්ධ කරගෙන අපි දැන් මේ කතා කරන්නේ මහත් වූ කුසල් කරගන්න පුළුවන් විදියක්. අපි තථාගතයන් වහන්සේ දැකලා නැතුණාට තථාගතයන් වහන්සේ සජීවව මනසින් වාගෙන උන්වහන්සේට දානමාන කරනකොට බුද්ධ පූජා කරනකොට අපි දැන් කරන විදියට වඩා ඒ ඉහළ මට්ටමකට ඒක ගේන්න පුළුවන් බව උන්වහන්සේගේ දේශනාවෙන් තේරුණා. ඒක ඉස්මතු කරගන්න දෙකම නැහැ. ඉතින් ඒක ගැන කාර්යයක් දෙන්න පුළුවන්.
සර්වන් තරණය. සර්වන් තරණය වලට මහත්මයා.
සර්වන් තරණය.
මම හිනොද. මට මෙහෙම දෙයක් එකතු කරන්න පුළුවන් මේකට. ඔබතුමාගේ ප්‍රශ්නෙට කෙළින්ම පිළිතුරක් නෙමෙයි. මොකද සාමාන්‍යයෙන් අපි ධර්මයේ ඉස්ලාම් ඉගෙනගෙන පිටිපිට විස්තර අනුකත මට සාස්ත්‍රාර මේ එනවා බුදුන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන ඉගෙන ඌගේ ධනාවේ හැමතැනම ඉඳලා ඉඳලා බොහෝ දුෂ්කර ක්‍රියා කරනවා කොහොම හරි ඔහම ඒක හිතේ තදට කායද තිබිලා ඊට පස්සේ සීඩ්‍යාවට ගිහලා ආපතුම පාට සම්මත කරන්න ගියාම එතනට ගියෙලා ඒක දකුණ කොතන එතන ඇරේ විදුර්ගීශ්වර එතන තැන අහියට ඇඳුනා කියන්නේ මම දන්නේ මොන චිත්තයකින්ද ඒක පහළුනේ කියලා ගොඩාක් ඇඳෙන්න ගත්තා. ඉතින් ඒ ඇඟිලා උදාස් ඉතනේ ඉතිරි කොට ගොඩාක් කියලා ඉතින් ඒ වෙලාවේදී පහළ වෙච්ච චිත්තකීතිය මොකද්ද කියලා ඉතින් මම භාවනාවකත් එහෙම කළ නෙමෙයි නිකන් ආපු අර සිතේ තිබිච්ච මේවට ඉතින් ඒත් පසු ගොඩක් දිනකත් අහන්න ගත්තා මේ ඒ මොකද කියලා. ඉතින් මට තේරෙන්නේ ඒක ප්‍රශ්නයකට හිතේ මට අහන්න බලන් දැන් මහත්තයාට කිව්වද කියලා පුළුවන් කියලා.
හොඳ ප්‍රශ්නයක්. ඔව් මම හිතන්නේ හොඳ ප්‍රශ්නයක්. මොකද ඒ වෙනිය අවස්ථාව අපි බොහෝ අයට සමානයට මතුවේලා ඇති ඒ අවස්ථාවල නොඋනත් සමාලාට කතරගෙන් වාන්සේ පිළිබඳ ශබ්දාව ධර්මදේශනාවක් මටත් කෙටියෙන් වෙලා තිබෙනවා. ඒ අවස්ථාව ධර්මදේශනාවලින් ශ්‍රද්ධාවට විච අවස්ථාවල එහෙම වෙලා තියෙනවා. අපි දන්නවා සමාස් ස්වාමීන් වහන්සේ දේශනා කරන්නේම සමාල අවස්ථාවල කතරගෙන් වාන්සේ ගුණ කියන කොට කඳුලෙන් එහෙම අවස්ථාවක්. ඒත් මාත් අපි ඒ කොටසත් එහෙමනම් සම්බන්ධ කළා මං කියපු දේවල් අපිටත් මතක් කළා සතාලවන්. ඔව් සරණයි
මේ අත්‍තරම අපිට ශ්‍රද්ධාව නිසාම තමයි ඒ වගේ කඳුළු ඇහැට කඳුළක් උනන්නේම ඒ ශ්‍රද්ධාව තමයි ඒකට මුල් වෙන්නේ. අද මුංගක් කියලාට ධර්ම දේශනාවකට මට සමාල්ලාට සමාල් දේවල් කියනකොට පවා බුදුරජාණන් පෞද්ගලිකව බලනකොට දැන් වැඩිපුර මාඩලා තියෙන එක කවුරු නිසාද කියලා බැලුවොත් බුදුරජාණන් වහන්සේ මතක් වෙච්ච ඒවා තමයි වැඩිපුර මාඩලා තියෙන්නේ. ඔතන පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ අඩන්න බැහැ සෝමනස්ස සිතකින් අඩන්න බැහැ උපේක්ෂා සාගත සිතකින්. එතකොට අඩන්න වෙන්නේම දෝමනස්ස සාගත සිතකින්. අපි හිතුවට අපි ශ්‍රද්ධාව තමයි අපිට ඒක ට්‍රිගර් කරන්න එමත් නැත්නම් අපේ උත්තේජන ඇති කරන්න ශ්‍රද්ධාව තමයි. හැබැයි අඩන්නේ හැම වෙලාවෙම දෝමනස්ස සිතකින්. එතනෙත් නිසා මම දන්න තරමින් අපි මේක ප්‍රශ්නයක් වුණොත් ස්වාමීන් වහන්සේ උත්සාහලා විස්තර කරගමු. එතකොට අපි කියන්නේ අර තමන්ගේ තමන් ආස කරන දෙයක් වෙන කෙනෙක් ගත්තාම තරහ යනවා කියලා. එතකොට අපිට හිතනවා ඒ තරහ ගියේ ලෝභයෙන්ද කියලා. නෑ තරහ යන්නේ ද්වේෂයෙන්. අන්න ඒ වගේ පොඩි වෙනසක් ඔය ඔතන තියෙනවා කියන එක තමයි දැනට තියෙන්නේ. ඒ කියන්නේ අපි අඬනවා නම් අපිට ඇති වෙන්නේ ද්වේෂමූලික සිතක්.
ඒක බොහොම හොඳ පොයින්ට් එකක් තමයි ඒක පොයින්ට් ඔෆ් කරපේක. නමුත් අපි දැනට අපි ඔබතුමා කිව්වා ඔබතුමා කිව්වා අපි ඒක ප්‍රශ්නයක් ඇතුළේම තියාගන්න නේද? තියාගෙන අපි මේ මොකද ඔතන ටික පිළිගත් පිළිගැනීමක් වගේ එකක් තියෙන නිසා ශ්‍රද්ධා විශ්වාස වෙනවා කියන එක නිසා එතනදි ඒක අපි දැනට ප්‍රශ්නයක් ඇතුළේ තියලා ඔබතුමා ඉස්සරහට බොහොම නිවැරදි නෙමෙයි බොහොම ගැටලුවක්. අපි දෙකම ඉස්සරහට කරමු. මොකද මට මෙහෙම හිතන යාන්ත මාත් මේ දැන නැති කොමට වෛද්‍ය පැත්තෙන් වුණත් අපි දන්නේ නැහැ ડોක්ටර් එකෙන් දෙන්න කොහොමද බ්ලේජ් පුළුවන් දන්නේ මේ සමාජලාට ඔය මේ කඳුළු ජනනය කරන්න ඒ දෝමනස්ලා ඒ වේදනාව ඒ කියන්නේ තරහගේ වෙන දුක හිතිච්ච අවස්ථාවක් අර වෙනත් චෛතසික ලක්ෂණ වලට හැකියාවක් තියෙනවද දන්නේ නැහැ. මම කිසිම අවබෝධයක් නැහැ. මම නිකන් කියන්නේ එහෙමත් වෙනවද දන්නේ නැහැ නේද? ඉතින් සිදුකින් කඳුළු යනකොට මොකද කොහොමද ඔය හිතල බලනකොට යන මට මතකම ඉච්ච අවශ්‍ය කීපයක කිසිදු ආකාරයක දේශයක් වේදනාවක් කියලා නැහැ කියලාද අපිට හිතනවා මේක අනේ අනේ මෙහෙම දාන්නේ බුදුහාමුදුරට අනේ පව් කියලා එහෙම අනේ පව් කියන එකක් නෙමෙයි ඒක තියෙන්නේ මේ පව් කියන කන්නේ දැන් මට එකසල මතක් වෙනවා එහෙම කඳුළු ආව අවස්ථාවක ඒ පව් දැන් ස්කරක් කිප්පේ පවස්තාවක් ගැන නෙමෙයි මේ අර මුලින් මතකද දැන් එක සෝච දේශනාවක උන්වහන්සේ තනියම ගිහලා ඉන්න අවස්ථාවක අනිස්සන්නතුල පසුව ගියා ආදේශිත කිව්වේ නෙමෙයි වෙනත් අවස්ථාවක් නෙමෙයි කියන්නේ පසු වෙලාවක ගිහලාවක මේ ඒ උන්වහන්සේගේ කරුණාව මෛත්‍රිය අනිත්‍ය කියලා දැක්කපු එක ඉස්මතු නැහැ මට හරියට මතක් වෙන්නේ ඒක ඇහිච්ච වෙලාවේ බොහෝ කඳු අවහැට ඒ කඳු ඇහැට ඒමම දුකක්ස කියන එක ටිකක් සැකයක් දැන් මට තියෙනවා ඒ නිසා අපි ඒක හොයලා බලන්න වටිනවා يعني මත්
ඔව් අනිවාර්යෙන්ම ඒක
පුරුවන් සර්ණයි අත්කම ඒක ගැන අපි ටිකක් දැනගන්න එක හොඳයි කියලා හිතෙනවා මේතාවත් මම පුද්ගලික අවස්ථාවක මම මේ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපිට ජනතමත් කියපු එක ඒක සත්‍යක්මයි නමුත් මෙවැනි අවස්ථාවක් අපි කොහොමද තේරුම් ගන්නේ කියන එකත් ජයන්ත මහත්මයාගේ මහල දැනගමු. එක්තරා අවස්ථාවක උදේ ගිහිල්ලා කම්පියුටර් එක ළඟ වාඩි වෙලා මම ඊමේල් ඇරියාම මගේ පොඩි දුව මට ඊමේල් කරලා සල්ලි වගේක් එවලා. ඉතින් ඒක දැක්කහම මට ඇඬුණා ඇත්තටම. මොකද මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ඒක දැක්කහම මට ඇස්තේකට කඳුළු ආවා. ඇයි මේ කියලා වගේ නිකන් එහෙම අදහසක් ඇවිල්ලා කඳුළු ආවා. එතකොට ඒ වගේ අවස්ථාවක ඇත්තටම දේශයක් ඒ වගේ නෙමෙයි කියන එක හිතෙනවා ආවේකට
සතුටු කන්නක කියන්නේ ඒක වෙන්නේ නැති නේද?
ඒ වගේ එකක් වෙන්නේ නැති කියලා ඉතින් මට ඒ අවස්ථාව මතක් වුණා මේ කතා කරන අතර තිරුවන් සර්.
ඔය ඒක තමයි ඒ සතුටු කඳුළු කියලා. ඒ කියන්නේ එහෙම හිතලා බලන කෙනා තමයි සතුටු කඳුළුේ જાතියක් ඉතින් සාමාන්‍ය භාවිතයේ තියෙනවා නේද? ඒ වගේ සතුටුට මෛත්‍රී කරනවද එහෙම නෝ දන්නේ නැහැ ඉතින්.
ඔව් මම ඇත්තටම මට මේ මාත් ඉස්සෙල්ලා කියන්නේ මේ සතුටු කඳුළු ගැන තමයි. සතුටු කඳුළු කියන්නේ මේ අසියර මේ ලොකු කාලයක් ගත්තාම තමයි අපිට ඒකේ අර සම්ප්‍රේප් එහෙමත් නැත්නම් වැඩිපුරම ප්‍රබල මොකද්ද කියන එක ප්‍රකට වෙන්නේ. දැන් අපි සතුටු කඳුළු වෙන විලාය බලනකොට ඒ දැඩි සතුටට කඳුලක් එනවා. දැඩි සතුට විඳින වෙලාවේ ඉතින් ඕක අර දැන් අපි මේ පොඩි කාලය ගැන මේ කතා කරන මේකෙන් අපි ස්වාමීන් වහන්සේ මුත් අහලා දැනගමු කොයි විදිහටද ඒක වෙන්නේ කියලා. මම හිතන්නේ ගොඩක් හොඳ ප්‍රශ්නයක්. අපි ස්වාමීන් වහන්සේකින් අහලා ඒක හරියටම දැනගමු වෙනවක් ආපු වෙලාව.
දැන් සර්ණයි අනිත් කැලෑන් විතින්ට මේ කාරණාව පිළිබඳව යමක් සම්සුක ගන්න තීරණ සම්සුක ගන්න කාලේ අපි අද 10 වෙනි කැලෑන් අවශ්‍ය නැහැ පිටිපස්සෙන් කලින් ප්‍රශ්න තීරණ අදාළ දැන් මේ පාඩිත මහත්මයාගේ ප්‍රශ්නයක්
මම කෙටියෙන් සුදු රජෙන් කලින් අහපු නිසා අපිට මෙහෙම එකක් තියෙනවා. දැන් මේ චිත්ත වීති කියනකොට දැන් අපි එහෙන් යමක් දැක්ිනකොට يعني චක්කුද්්වාරික චිත්ත වීතියක් කියන්නේ චිත්තක්ෂණ 17ක දවන චිත්ත වීතියක්. දැන් මේ ක්ෂණය ගැන කතා කරනකොට චිත්තක්ෂණය ගැන කතා කරනකොට කියන ඇහි පිය ගහනකොට චිත්තක්ෂණ 10000ක් ලක්ෂ ගානක් ගිහිල්ලා ඉතින් ඒකට අපිට හිතා ගන්න පුළුවන් ඔච්චර පොඩි කාලයක් ගැන අපි කතා කරන්නේ කියලා. එතකොට දැන් අපි යමක් දිහා බලන ඒ දේ අහවල් දෙයයි කියන අඳුර ගන්න බෑ ওই චිත්තක්ෂණ 17. ඉතින් ඒක නිසා මේ අභිධර්මයේ සඳහන් වෙනවා මේ ඇහෙන් චිත්ත වීතිය ගියාට පස්සේ ඊට පස්සේ මන ඒ අරමුණ මාර්ගෙන මනෝද්වාරිකව තව චිත්ත වීති හතරක්වත් යන්න ඕනේ කියලා. ඒ අන්න ඒවට අපි කියනවා අරකටතර ඇහෙන් ඇහත් එක්ක ගිය චිත්ත වීතියට සම්බන්ධ වෙනාම ඒ ඊට අනුතුරුම යන චිත්ත වීති නිසා අපි ඒවට කියනවා අනුබන්ධක චිත්ත වීති කියලා. එතකොට ඒ අනුබන්ධක චිත්ත වීතියක් සම්පූර්ණ වුණාම තමයි අපි යමක් හරියටම දැක්කා කියන තීරණයට එන්නේ කියලා. එහෙම නැත්නම් ඒ කාලේ මදි ඒ දේ අඳුනගෙන අහවල් දේ කියන එක දැනගන්න ඒ කාලේ මදි කියලා. ඉතින් දැන් අපි යමක් දිහා බලාගෙන ඉන්නවා කියන්නේ චක්කුද්්වාරක චිත්ත වීතිත් ඒ වගේම මේ අනුබන්ධක මනෝද්්වාර චිත්ත වීතිත් කියනවා අප්‍රමාණ සංඛ්‍යාවක් යනවා. ඉතින් ඒක තමයි මම හිතන්නේ පාලිත මහත්මයා මතක් කරේ අර මුලින්ම දකිනකොට ඒක හරියට දැනගන්න බැරි ඊට පස්සේ යනවා නාමග්‍රහණ කියලා. ඒ කියන්නේ ආපෝ ඒ අරමුණම ඒ විදිහටම මනෝද්වාර චිත්ත විචයක් කරනවා චක්කුද්වාර චිත්ත විචයෙන් පස්සේ ඊට පස්සේ යනවා මේ නාමයේ ගන්නා මේක පුටුවක් කියන නාමයේ ගන්න චිත්ත විචයක් කරනවා. ඊට පස්සේ අර්ථග්‍රහණ චිත්ත විචය කියලා ඔය වගේ චිත්ත විචය කීපයකින් තමයි යමක් දැනගන්නේ. ඒක තමයි මම කියන්නේ පාරිස මහත්මයා කියන්නේ.
ඒක තමයි. ඒක තමයි. ඒක තමයි. ඒක තමයි. ඔය එක තමයි. ඔය එක තමයි. අහන්න දැනගන්න.
සිරුන් සර්ණයි කියලා දෙනවා තමයි මේ අර කඳුලෙන් එකයි අඬන එක ගැන කිව්වහම මහත්මයාට මෙහෙමත් හිතා ගන්න පුළුවන් සමහර වෙලාවට දැන් මේ සෝවන් වෙච්ච මේ ආනන්ද ස්වාමීන් වහන්සේ අන්තිම මොහොතේදී සෑහෙන්න ඇඬුවා බුදුරජාණන් වහන්සේ පිරිනමන ප්‍රවාහ. එතකොට ඒ වගේ වෙලාවෙදී මේ සමහර වෙලාවට මේ දුකක් ආව කියලා එතකොට සෝවන් වෙච්ච කෙනෙක් මිය ගියොත් සමහර වෙලාවට අපාගත වෙනවා කියලා කියන්න පුළුවන් ද? එහෙම කියන්නත් බැහැ. එතකොට ඒ වෙලාවට පින වැඩි කියලා කියනවා සෝවාන් කෙනෙක්ගේ. එතකොට නිසා එහෙමත් කියනවා. එතකොට අපි දැන් ලුණු හැම සුද්ධ කරනකොට එතකොට සඳුළු වෙනවා. එතකොට ඒක එතන චේතනාවක් නෙවෙයි දුකක් කියන්නේ. දුකක් ඇති වෙනදි ශරීර වශයෙන් වලට චේතනාවන් දෙකේ සම්මවදාන කියලා බැලුවාම එතන එහෙමම දුකක් නෙවෙයි. ඉතින් ඒක නිසා අපිට පොඩ්ඩක් ඒගෙන තේරුම් කරගන්න වෙනවා මේ හිතලවලල. අනිත් එක සතුටු සඳුළු වෙනකොටත් එතන චේතනාම් වික්‍රේ කම්මවදන් කියලා වලනකොට එතන කර්මයක් සකස් වෙන්නේ නැහැනේ. ඉතින් එතකොට සමාජයක ශාරීරික කෘත්‍යයක් නිසා එතන අකුසල සමාජයක් සිද්ධ නොවෙනවා ඇති. තේරුම් ගන්න.
සිරවන්සන් අපසන් වාග්ය බොහොම තින්න. තවත් කල්‍යන් මිත්‍රෙන් තියනද එකතු වෙන්න.
සමහරවිට සතුටු කඳු වෙන එක මෙහෙම හිතන්න බැරිද? සලකලා නම් අපේ ළමයි මොකද achievement එකක් කරපුවා අපිට කපාට සතුටක් එනවා. ඒ කියන්නේ සතුට කියන්නේ තමයි අපිට ආදරයක් නේ. ඒක දරුවට ආවේ. නැත්නම් රාගයක්. ඒ කරපු දේ කියලා එහෙම කඩාගෙන කඩාගෙන යනකොට ඉතින් අන්තිම රාගය කියන දෙකයි සිසිය නිසාද මේ කඳුවා කියන එක වාදින හිතන්න පුළුවන් බල මම හිතාගත්තා. ළමයි කෙනා මගේ දරුවෙක් achieve කරපුවා මිසක් අපි නේ සතුටු වෙනවනේ. ඒකට සතුට කඳු වෙනවා. ප්‍රමාත්‍ය කිව්වාගේ සල්ලි යපුවාම අනෙක්ෂෙක්ටුයි ඉගෙන සතුටක් ආවා. ඒකට එයාට ආදරයක් නැතුව නේදන්දි. ඒ රාජ්‍ය නිසා දේ සතුළු වෙන එහෙම චරිතයක් තුනයි කියලා තමයි හිතනවා.
මේ අයිලින්ගකට පුළුවන් දැන් මේක නියමක් කියන්නේ.
ඒක සතුටු සම්පූර්ණ වෙනවා මම දන්නේ නැති ශ්‍රද්ධාව අර්බුදුජන් වහන්සේ හරි සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඒ වගේ ඒගොල්ලන්ගේ ගුණ ඒගොල්ලන්ගේ මේ පාරමී ධර්ම සීකරහම අර ශ්‍රද්ධාව තමයි ඉක්මතු වෙලා ඒකෙන් තමයි ඒ එතන චිත්ත වීති නැගින්නේ. ඉතින් කන්දුවේමයි අරසයි අතර මට ඒතර ගලප ගන්න බෑ. අර්ජන්ත මත ඇකියුමර පස්මස් සම්තුසුනා. ඒ කියන්නේ එහෙම කන්දුවේම දුකකට ද්වේෂයකට වාගේකට එනවද කියන එක. ඉතින් ඒක නිසා මට පිළිස්ස කැමති දැනගන්න සංවාසය කෙනෙක් ඉන්නේ.
ඔව් කන්ෆියුෂන් නම් එපා ඒක මම කතා කරලා දැන් තමයි කියනකොට මේ අපි මේ අදහස් දැන් සමහර දේවල් අදහස් ඇතිවම නැත්නම් අපිට තේරෙන විදිහටම තියා ඉතිපත් වෙනවා නමුත් ඒවා පැහැදිලි කර ගැනීමට ඕපන් කරලා තමයි තියෙන්නේ ඉන්සා එක දැන්ට කන්ෆියුෂන් එකක් ඇතිවෙන්නේ ක්වෙස්චන් එකක් ඇති තියාගන්න කන්ෆියුස් දාලා යන්න ප්‍රසාරචයෙන් කවුද ක්වෙස්චන් එක රිලීව් දියාගමු අපි ඒක ප්‍රශ්න වාසියකින් අහගමු එහෙමනම් කල්‍යාණ මිත්‍රින්ට වෙන ගැටළු ප්‍රශ්න නැත්නම් මම ජයන්ත මහතාට යොමු වෙනවා. ජයන්ත මහතාට සාමුකුත් මේ විශේෂ පිළිබඳව මේ කතා කරපු ධර්ම කාරණා පිළිබඳව එකතු ගන්න තියෙනවා නම් අපි අවසන් උත්තරස එකතු කරමු ජයන්ත මහතාට.
තිරුවන් සරණයි අපි අද කතා කරේ මනෝද්වාරික චිත්ත වීති මූලික කරගෙන අපිට තව දැනගන්න ඕන දෙයක් තමයි මේ අපිට ඇති වෙන සිද්ධාස්තම. ඒ කියන්නේ අපි උපදිච්ච මොහොතේ ඉඳලා මරණ මොහොත දක්වා වැඩිපුරම තියෙන්නේ භවංගසෙ. ඊට පස්සේ ඇති වෙන වැඩිපුරම ඇති වෙන එක තැතිව තමයි මනෝද්වාරික චිත්ත වීති කියන සඳහන් කරන්නේ. ඊට අමතරව තමයි ඇහෙන කණෙන් දිවෙන් නාසයෙන් ඒ කියන්නේ පංච ඉන්ද්‍රිය වලින් අරමුණු ගන්නේ එක ඒ කියන්නේ මනෝද්වාරික චිත්ත වීති තරම් ඒ පංචද්වාරික චිත්ත වීති වැඩ කරන්නේ නැහැ කියලා කියනවා. එකන අපි ඉන්න හැම වෙලාවකම අපි දැන් මොකක් හරි දිහා බලාගෙන හිටියා වුණා දැන් බලාගෙන ඉඳලා දැන් මම මේ වෙලාවේ කතා කරනවානේ ඒ මේ කතා කරන්න හේතු වෙන්නේ මනෝද්වාරික චිත්ත වීති වලින් උපද්ද ගන්න දෙයක්. ඒ හිතනහනේ කතා කරන්නේ අපි. එතකොට ඒ වගේ වැඩිපුරම මනෝද්වාරික චිත්ත වීති තමයි පහළ වෙන්නේ භවංගේට භවංගේ තමයි වැඩිපුරම පහළ වෙන්නේ ඊළඟට මනෝද්වාරික චිත්ත වීති තමයි පහළ වෙන්නේ. ඒ ආකාරයෙන් තමයි දැනට එකතු කරන්න තියෙන මම හිතන්නේ අපිට අර ස්වාමින් වහන්සේගෙන් අහන්න ඉතුරු කරගත්ත කරුණු ටික අපි ඒ විදිහට මහමු. ඒකයි මමත් අර විස්තරේ කියනකොටත් කිව්වේ ස්වාමින් වහන්සේගෙන් අපි මේක පොඩ්ඩක් අහමු කියලා. වෙන කෙනෙක් තිබුණොත් අපි දෙවිලි කතා කරන්න තුන වෙන පොතපත ගහලා සම්හන් කරලා තියෙනවා. නම් මම දැක්කේ නෑ. මේ අඳන වෙලාව කොහොමද වෙන්නේ කියලා පොත්පත් වල තියෙනවා දැක්කේ නෑ. දැක්කේ නෑ.
පොතේ දැසන යාත් මත බොහොම පින්. හොඳයි අපි සිත ස්වාමීන් වහන්සේගෙන් ඉදිරිපත් වහල දැනගමු. හිත සුපුදලාවට ඒ වගේම මේ අපි යංගසොත් දවසේ ලබන සතියේදී කතා කරන සාකච්ඡා කරන ඉස්සරගෙන ඉන්නේ මේ රූප සම්බන්ධව ඉගෙන ගන්න කීප විදිහටම කතා කරා. ඒක දවසක් කියාවේ අපි පසුගිය කාලේ අවදසන් ලැබුණේ ධම්මසංගණීකට මේ සම්බන්ධ කියලා දේශනා විච දේශනා වන් දෙකක් සවන් සිත වෙබ්සයිට් එකේ දාලා තියෙන ලින්ක් එකත් එක්කම next tuesday discussion කියන තැන ඒක download කරලා කට්ටිය අහන්න පුළුවන්. ඒකත් ප්‍රලී කුමාර් කස්තුහම්ගේ ඒවත් අහන්න අපිට නලංකරම් කියලා දීපු ඉතිහාස සූත්‍රය ගැන අපි දැනගමු. අපි ඊයේ පාඩේ සූත්‍රය කතා කරනකොටත් අපි ඉස්මතු කරගත්තා ඒ මේ රූපය අපි ඉස්සියාකාරසක් අධිච්ච සම්බන්ධය කොහොමද අපිට අපි සංසාර ගමනේ යන්නේ කියන දේ. එන් ඒ කතා හැම එකෙත්ම මානසික සම්බන්ධතාවය ගැන අපි ඔක්කොම දැනුමක් ගන්නවා. මේ අද මනෝද්වාරය ගැන කතා කරපු එකත් ඒ අපිට සදා ගන්න පුළුවන්. අපි දැන් තමයි කිව්වා වගේ හැම වෙලෙම මනෝද්වාර චිත්ත විද්‍යාව තියෙනවා අරමුණු අරගෙන පංචද්වාරයෙන් ගත්ත අරමුණ තමයි වැඩිපුරම සිද්ධ වෙන්නේ. මොනවාද මේ පංචද්වාරයෙන් ගන්න එහෙනම් රූපම තමයි. එහෙනම් මේ රූපය අවබෝධ කර ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා කියලා කල්පනා කරනවා. ඒ නිසා වැඩි කාලයක් සවන් දෙනවා ලබන තියුස්සේ ඉඳලා ටික කාලයක් අපි තියුස්සේ සාකච්ඡා සාකච්ඡා කියන තේවා ඒ දැනගැසුද්දී දැනගන්න. හොඳයි එහෙනම් කල්‍යාණ මිත්‍රගේ වර්ෂතාන් වලට පුළුවන් උදේින් ඉඳලා ආරාධනා කරනවා. එහෙනම් හිත දවසේදී අපි මුගෙහෙන්න බලාපොරොත්තු වෙනවා. නමුත් ඉතිසල අද දවසේ වර්ෂතාන නිමාස ගන්න යන මාත්‍ය අපිට කොහොම උපකාර කළා. මම සුනිතා මාත්‍යගේ වෙන සුනිතා වන්දිය කොහොමද පුළුවන් සාකච්ඡා නිමාස කරන්න. ඔක්ක ඇහෙන්නේ නැහැ සුනිත් තමයි. දැන් සුනිත් තමයි ගයි කියවට ගන්න තියදී එමුනම් මම ගෞරවයෙන් චිත්ත මාර්ගයට වෙන චිත්ත මාර්ග සාකච්ඡා නිම කරන්න දැන් මාර්ගයට දෙන්නේ නැහැ. ඉතින්
කරන හැම දිනකටම සාකච්ඡාව ඉතින් අපි කොහොමත් අපි කරන හැම සාකච්ඡාවකම අපි යම් කිසි දෙයක් ඉගෙන ගන්නවා ඉතින් හැමදෙනා මේක තේරුම් ගන්න ඕනේ. සමහරක් අවස්ථාවල අපි දැනුම හැටියට අපිට තේරුම් ගන්න අපහසු දෙයක් ආවම අපි ඒක ස්වාමින්වහන්සේ කෙනෙක්ගෙන් අහලා දැනගන්න ඕනේ කියන පැත්තට අපි යොමු කරනවා. ඒ කෙසේ වුණත් අද දවසේ සාකච්ඡාව ඉතාමත්ම හොඳ සාකච්ඡාවක් වෙන්න ජයන්ත මහත්මයාගේ ආධාරය උපකාරය අපිට ඉතාමත්ම හොඳින් ලැබුණා. ඒකද හැම වෙලාවකම ජයන්ත මහත්මයාට අහුම් කරගෙන හැම වෙලාවකම හිතට එන එක දෙයක් තියෙනවා, බොහොම ලස්සන ගලා යෑමක් තියෙනවා කියලා. එතුම කතා කරන්න ගත්තාම ඒ ගලා යෑම හරිම අගය කරලා හිතින් සතුටින් අහගෙන ඉන්නේ. මොකද එකකට එකක් බොහොම ලස්සනට සම්බන්ධ කරලා කියලා දීම හැකියාව එතුමාට තියෙනවා. ඉතින් ඒ ගැන ඉතාමත් සන්තෝෂෙන් තමයි හැම වෙලාවකම අහුම් කර දෙන්නේ. ඉතින් මම හිතන්නේ අපේ කල්යාණ මිත්‍ර හැම දිනම ඒක සත්‍යයක් කියලා පිළිගන්නවා කියලා මම දන්නවා. මේ අද දවසේ මේ විදිහට එතුමා විසින් අපිට ලබා දුන්න දැනුම, එතුමාගේ දැනුම හැටියට ලබා දුන්න දැනුම අපි අගය කරලා තව තවත් මේ විදිහට සාස්ත්‍රීය මේ විදිහේ සේවාවන් කරන්නට අවශ්‍ය ධෛර්ය ශක්තිය ඒ වගේම අපි ප්‍රාර්ථනා කරන යම් කිසි දෙයක් නිරෝගී බව සහ දීර්ඝායුෂමයි වෙන කෙනෙකුට ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඉතින් ඒ වගේම මේ අවස්ථාව අපිට ලබා දුන් දල්වත්ත මහත්මයා හැමදාමත් මතක් කරන්නේ නැහැ. ඉතින් අවුරුදු 2010 15 30 කවුද කියලා දන්නේ නැති වුණාට ශබ්දයෙන් විතරක් දැනගත්තා වුණාට බොහෝම ළඟ සම්බන්ධකමක් තියෙන බව හිතට තේරෙන්නේ ධර්ම මාර්ගයේ යන තවත් කල්යාණ මිත්‍රෙක් විදියට. ඉතින් එතුමාට ඇත්තටම මේ විදියට කල්යාණ මිත්‍රෙන් සම්බන්ධ කර දීමට මෙවැනි අදහස් ගෙනීමට ස්වාමින්වහන්සේලා සම්බන්ධ කිරීමට මේවා පහසු කරුණු නෙමෙයි කියන එක හුඟක් තේරුම් අරගෙන ඉන්නේ. මොකද ලේසි නැහැ හැම දිනාටම මේ දේවල් කරන්න බෑ. ඉතින් ඒ සම්බන්ධෙනුත් අපි එතුමාටත් ඉතාමත්ම කෘතඥතා පූර්වකව දීර්ඝායුෂ සහ නිරෝගී බව අවසානයේ අපි හැම දිනාටම ප්‍රාර්ථනා කරන නිවන් ධර්මම සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.